පිංගතුනි අපි අපේ ජීවිතේ අපි හොඳටම දන්නවා මේ ගමන් කරමින් තියෙන්නේ දවැන්ත පුණ්‍ය ශක්තියක් උඩින් අපට ඒකේ මට්ටමටම අවබෝධ වුණත් අවබෝධ නොවුණත් මනුස්ස ජීවිතේ ලැබුණේ ඒ නිසා. ඒ වගේම ඒ මනුස්ස ජීවිතයේ තුල මේ ෂණ සම්පත්තිය තමට ලැබිලා තියෙන්නේත් ඒ නිසා. නමුත් මේ ජීවිතය ඇතුලේ අපට වරදින තැන් තුනක් තියෙනවා. මේ දෙක නම් ඔබ ගොඩක් වෙලාවට අහලා ඇති. අතීත හෙළුවේ කිව්වා වැඩ වරද්දා ගන්න එපා කියලා. ඒ වගේම කිව්වා කට වරද්දා ගන්න එපා කියලා. භාග්‍යතුන් වහන්සේලා දේශනා කරනවා හිත වරද්දා ගන්නත් එපා කියලා. මිනිස්සු ගොඩක් වෙලාවට කියනවා කට වරද්දා ගන්න එපා කියලා. වැඩ වරද්දා ගන්න එපා කියලාත් කියනවා. හැබැයි ওই වචන ඇතුලේ ඒ අවබෝධය එච්චරක් ගැබ් වෙලා තියෙනවද කියන එක ප්‍රශ්නයක්. සමහර ලෞකික දෙයක් නිසා මේ වැඩ වරද්ද ගන්න එපා හොඳේ. ඔහොම කියලා කියනවා. කට වරද්ද ගන්න එපා කියලා කියනවා. ඔය හෙළ බෙදකමෙත් කියන්නේ කට වරද්ද ගන්න එපා කියලා සමහර දේවල් කෙම් ක්‍රම වලට එහෙම. හැබැයි කට වරදින්නේ ඒ වගේම තමයි වැඩ වරදින්නේ ඊට උඩින් තියෙන හිත වරදින නිසා. හිතේ වැරද්ද, හිතේ අඩුපාඩුව, හිතේ නොහික්මුණ ගතිය තමයි වැඩ කට හරහලට එන්නේ. කාය කර්මයක්, වචී කර්මයක් වශයෙන් එළියට එන්නේ ආගේ හිත ඇතුලේ වරදින එක. හැබැයි ඒ වරදින එක 100%ක් මිලට එනවා නෙමෙයි. ඒක ගොඩාක් වෙලාවට අර බාධක වලින් ඇවිල්ලා යම් මට්ටමක් කන්ට්‍රෝල් වෙලා පොඩි ප්‍රමාණයක් තමයි මිලට යන්නේ. සමහර හිතේ වරදින ස්වභාවය එහෙම මිලට දැම්මොත් එහෙම සමහර එකපාරේ වරදින තියෙනවා. සමහර හිරේ නැත්තම් මරුන් කන වෙනවා. ඒවා ගොඩාක් කන්ට්‍රෝල් කරලා බැරිම තැන. අර නිකන් උඩින් වතුර පාරක් කන්දක් උනලා වතුර පාරක් හැලුවොත් එහෙම පල්ල හැඩෙන්නේ බොහොම පොඩ්ඩයි වගේ. බොහොම පොඩි ප්‍රවණතාවක් එලෙට යන්නේ. එලෙට එන්නේ. ආන් ඒක දිහා බලන තමයි මිනිස්සු කියන්නේ කට වරද්ද ගන්න එපා වැඩ වරද්ද ගන්න එපා කියලා. නමුත් ඔය කටයි වැඩයි වරදින එක ඇතුලේ අනන්ත අප්‍රමාණ මහා ක්‍රියාවලිය තුළ හිත වැරදිලා තියෙන්නේ. හිතට වැරදිලා තියෙන්නේ. බුදුවරු මේලකොඩ වඩින්නේ වැරදුන කටවල් හදන්න නෙමෙයි. වැරදුන වැඩ නිවැරදි කරන්නේ මේ ඕන් ඔය දෙකට උඩින් තියෙන හිත නිවැරදි කරන්න. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙන හිත ගැන කතා කරන එක. මොකද ඔය හැම එකක්ම මූලික වෙන්නේ හිතත් එක්ක. ඒකයි කිව්වේ සචිත්ත පරියෝදපණං ඒ තං බුද්ධානුශාසනං. බුද්ධානුශාසනය කියලා කියන්නේ සචිත්ත පරියෝදපණං. සචිත්තේ දමණය කිරීමක් වේද? ඒ තමයි බුද්ධ අනුශාසනාව. ආර්ය සත්‍ය ක්‍රියාත්මක වෙන්නේ ආර්ය සත්‍ය තුළ ප්‍රතිපදාව වැඩෙන්නේ ඒ තුළ පංච යුක්තය පංච විමුක්තායතනෙ තුලින් මේ ධර්මය අවබෝධ වෙන්නේ හිත මූලික කරගෙන. ඒකයි අපිට ගොඩාක් වෙලාවට මේ ධහම ජීවිතයට ගලප ගන්න අමාරුත් ඔන්න වෙන නිසා. අපි ගොඩාක් දේවල් ගලපනවා අපේ ජීවිතයේ ක්‍රියා වදන් වලට. ක්‍රියා වදන්නෙක් අපි ගොඩක් දේවල් ගලපන් ඉන්නවා. හැබැයි ඒ ක්‍රියා වදන් තුල ගලපන එක අපේ හිතට ගලප ගන්න අමාරුයි. ඒකට හේතුව අපි දන්නවා මේ හිත ක්‍රියාත්මක වෙන්නේ සත්ව ස්වභාවය තුල. සතෙක්. මිනිස්සෙක් කියන්නේ යම් සත්ව කුලයක කොටසක්. අපි මනුස්ස කියලා කිව්වට අපි සත්ව ස්වභාවය තමයි අත්කරගෙන ඉන්නේ. සත්තු අපි කියන්නේ සතෙක් වගේ හැසිරෙන්න එපා කියලා සමහරවිට නේද? සත්ව ස්වභාවය තමයි හිතේ අත්පත් වෙලා තියෙන්නේ, උරුම වෙලා තියෙන සත්ව ස්වභාවය. ආන්ගේ සත්වයාගේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. ඒ සත්වයාගේ ප්‍රධාන ලක්ෂණය තමයි ඉන්න ඕන. එදිනෙදා පොඩ්ඩක් දෙයක් කරගෙන මොනවා හරි පොඩි පොටියක් කරගෙන ඉන්න ඕන. සර්වයිව් වෙලා ආරක්ෂා වෙලා ඉන්න ඕන. එතනින් එහා දෙයක් ඕනේ නැහැ ලොකුවට. ඒකයි වැඩක් කරන්න ගියාම එක දිගට කරන්න බැරි. නිවන් දකින්න කියලා හදනවා, මග වඩන්න කියලා හදනවා, භාවනා කරන්න කියලා හදනවා, බණ අහන්න හදනවා, කරන්න බෑ එක දිගට. ඒක සාමාන්‍යයි. ඒකට තමයි වීරිය ඕනේ. ඉවසීම ඕන. කන්ති පරමං තපෝතිතික්කා. ඉවසීම තමයි පරම තපස මේ ගමනේ. ලේසි නෑ. හේතුව අඩුම ගානේ අපිට ඉස්සරට යන්න හරි අමාරුයි. ඉතල බලන්න ඔබ කොච්චර දහම දන්නවද? නමුත් ඒක ජීවිතේට යොදවන්න අමාරුයි. අපි ජීවිතේ ගොඩාක් යොදවනවා ක්‍රියාවදන් තුල. ඒක හොඳයි. හැබැයි ඊට එහා තැනක් ගැන තමා භාගතුන් දේශනා කරන්නේ. ඒ තමා හිත. හිතේ ස්වභාවය දකින්න එක. ඒකයි මේක තියෙන දකින්න. මේක කරන්න දෙයක් නැහැ. මේ ධම තියෙන දකින්න. දකින්න තියෙන්නේ ක්‍රියාවදන් එක්ක නෙමෙයි හිතත් එක්ක. හැදෙන හිතත් එක්ක මේක දකින්න තියෙන්නේ. හේතුව ආන්ගේ හිතේ තමා කෙලෙස් හැදෙන්නේ. ඒ හිතේ කෙලෙස් හැදෙන්නේ. ආන්ගේ කෙලෙස් තමා සත්වත්වයේ අත්කරන් ඉන්න ගමෙන්ට ජීවේ දෙන්නේ. ඒ කෙලෙස් අපි දන්නවා තුන් ආකාරයි. රාග, ద్వේෂ, මෝහ. ඔය තුන් ආකාර කෙලෙස් ජීවේ දෙනවා මේ සත්වත්වයේ මිදෙන්න නැතුව යන්න. හිතක් ගානේ ශක්තිය ජීවේ දෙන්නේ, මේ පැවැත්මට අනුබල දෙන්නේ ඔන්ව කෙලෙස්. එහෙනම් ඔන්නෝයි හිතේ හැදෙන කෙලෙස් වල ඇත්ත දකින්න තියෙන්නේ ලෝකේ ආර්ය සත්‍ය තුනයි. ආර්ය සත්‍ය තුනයි තියෙන්නේ. ඒ තමයි මේ ලෝකේ තියෙන පරම සත්‍ය. බුදුවරයෙක් මේ ලෝකෙට පහළුණත්, බුදුවරයෙක් මෙලොවට පහළුණ නැතත් තියෙන ප්‍රධාන සත්‍ය තුනයි. හිතක් ගානේ. ක්‍රියාතුන සත්‍යුන තමයි අනිච්ච දුක්ඛනත ඔච්චරයි. ඔය තුන ක්‍රියාත්මක වෙනවා. ඔය තුන ක්‍රියාත්මක බව නොදන්න හින්දා කෙලෙස් හැදෙනවා. ඒක තමයි සත්වත්වයේ අත්පත් කරගෙන ඉන්න, මේක අත් වෙලා ඉන්න, මේකේ නිදහස් වෙන්න බැරි වෙන්නේ මේ ශක්තිය ජීවේ දිලා තියෙන. ඒක ක්‍රියාත්මක වෙන්නේ හිතක් තුලින්. ඒකයි මේ ශාසනේ, මේ ධර්මේ ප්‍රඥාවන්තය කියලා කිව්වේ. උගත්තුන්ට නෙමෙයි කිව්වේ, ප්‍රඥාවන්තින්ට. උගත්කමයි ප්‍රඥාවන්තකමයි දෙකක්. උගත්කම අපි දන්නවා මොකක් හරි දැනුමක් එකතු කරලා ගත් එකක්. කොහෙන් හරි තිබ්බා එකතු කරලා ගත්තා. දැන් ප්‍රඥාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒක මේ වැඩපිළිවෙල තුළ ජීවිත අත්දැකීමට දාගෙන ඒ තුළ ගමන් කරන එකක්. නිදහස් වෙන පැත්තට ගමන් කරන එකක්. ඒ නිදහස් වෙන පැත්තට ගමන් කරන්නේ හිත මූලික කරගෙන. ඒ නිසා තමයි කරන්න අමාරු හේතුව අපි හැම දෙයක්ම කරන්න කැමති ඇත්ත ස්වභාවය හිතින් දකින්න අකමැති. මොකද ඒක එච්චර අර කයින් වචනෙන් ක්‍රියාත්මක කරන තරම් ලොකු රසයක් නැහැ. ලොකු අර අපි කියන්නේ අර නිකන් අර පොඩි ගෝ එකක් නැහැ ඒක. ඒක නිකන් ඒකයි ඉඳගත්ත ගමන් මනස කරගෙන ඉඳ යන්නේ. හැබැයි ඇවිදින ගමන් ඉඳ යන්නේ නැහනේ. ගොඩක් වෙලාවට කතා කරන ගමන් ඉඳ යන්නේ නැහනේ. ඒ කියන්නේ ක්‍රියා වැඩ කරන ගමන් ඉඳ යනවා හරි අඩුයිනේ. හැබැයි කයයි වචනය පොඩ්ඩක් නවත්තගෙන එක තැනක තියාගෙන ඇස් දෙක පියා ගන්න ඕනේ, අරගෙන ඉන්න බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. ලේසි නෑ. ඒකයි අර සත්ව ස්වභාවය මිදෙන මගට අඩිය තියන් ලේසි නැහැ. ඒකටයි පුරුද්ද අවශ්‍ය. සසරේ පුරුදු කරපු දේවල් තියෙනවා. පුරුදු කරපු ස්වභාවයක් වෙන. ඒ නිසා තමයි මෙහෙම බණ අහන්න හිතෙන්නේ. ඔය මේ ජීවිතේ එකපාරම මේ ප්‍රාතිහාරයක් වුණා නෙමෙයි. මේ ප්‍රාතිහාරයක් එකපාරම මේ දැන් බණ අහන් ඉන්නව නෙමෙයි. ඔය සසරේ පුරුද්දපු දෙයක්. පුරුදු කරපු දෙයක්. පුරුදු කරපු දෙයක් තමයි දැන් ඔය හේතුප්‍රත්‍යයෙන් ගැලපිලා මේ වෙලාවේ තියෙන්නේ. එහෙනම් පුරුද්දක් තියෙනවා. බණ අහලා පුරුද්දක් තියෙනවා. මානසිකාරය කරලා පුරුද්දක් තියෙනවා. මේ තුල හික්මිලා මේ වැඩපිළිවෙල තුල යෙදিলা පුරුද්දක් තියෙනවා. හැබැයි ඒ පුරුද්දට අවශ්‍ය පරිසරය හරියට සැකසුන් නැත්නම් ඒ පුරුද්ද දිගටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි කාලය ඇගිලා සමහරට ඩ්‍රොප් වෙන්නේ. හැවත් මගේ හැරෙන්නේ, අතහැරෙන්නේ. ඒකයි බුදුරයන් දේශනා කරේ හැම වෙලාවෙම හිතේ තියෙන කෙලෙස් වලින් හිතට හිත ඇතුළේ හැදෙන කෙලෙස් වලින් ඒ වගේන් ඔබ හුදකලා වෙන්න. ඒ වගේන් හුදකලා වෙන්න උත්සාහ කරන්න. හැබැයි සත්පුරුෂ ශාස්ත්‍රයෙන් කල්‍යාණ මිත්‍ර සේවණෙන් හුදකලා වෙන්න හදන්න එපා. සත්පුරුෂ ශාස්ත්‍රයෙන් කල්‍යාණ මිත්‍ර සේවණෙන් හුදකලා වෙන්න හදන්න එපා. ඒකට හේතුව කල්‍යාණ මිත් ආශ්‍රය සහ සද්ධර්ම ශ්‍රවණයත් එක්ක ඔය පරිසරයේ තිබ්බේ නැත්තම් සත්පුරුෂය හිටියේ නැත්තම් කෙලෙස් වලින් හුදකලා වෙන පරිසරය ඔය හේතු තුළ නිර්මාණය වෙන අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ නැහැ. එහෙනම් අන්නේ ඒ පරිසරයේ තමන්ව තියන් ඉන්නවා කියන එක. ආන්ගේ පරිසරයේ තමන්ව තියාගෙන වැඩ කටයුතු වල එදිලා ඉන්නවා කියන එක. තමා වීරියෙන් කරන්න තියෙන්නේ. කරන්න තියෙන ඔච්චරයි. ඒක වීරියෙන් කරද්දී හිත තුල ඇතුලේ ඒ ක්‍රියාවලිය කෙරෙයි. ඒ ටික කෙරෙන එකක්. හැබැයි කරන්න ටිකක් තියෙනවා. ඒ තමයි කල්යාණ මිත් ආශ්‍රය සහ සත්පුරුෂ සංසේවනයත් එක්ක මේ පරිසරයේ තමන්ව තියන් ඉන්නවා කියන එක. ඒ පරිසරය එක මූලිකයි. නමුත් ඒක ලේසි නෑ. ඒක පටන් ගන්නේ දාණයෙන්. ඒක පටන් ගන්නේ පිනෙන්. පින නිසාම තමයි මේ හැමදේම. මේ ජීවිතේ ලැබිලා මේ විදිහට තමන්ට ජීවිතේ මේ දේවල් ලැබිලා තියෙන්නේ පින නිසා. ඒ පින නිසා ලැබුණ ජීවිතවල පරිසරයක් සකස් වුණා. අන්න ඒ සසරේ පුරුදිස්මතු වෙන්න. සසරේ පුරුදිස්මතු වෙන ඔසේ පරිසර සකස් වුණා. ඒකට පිටිපස්සෙන් තියෙ පින. අද මේ වෙද්දි අසනීපයි නං. මේ වෙද්දි අබ්බග්ගාතයි නං. මේ වෙද්දි වෙන පරිසරයක ඉපදිලා ඉන්නේ. මේ අවශ්‍ය පුරුද්ද හැදෙන්න අවශ්‍ය ශක්තිය තිබ්බත් අවශ්‍ය පරිසරය හැදෙන්නේ නැහැ. හේතුව ඒ මට්ටමේ පිනේ තිබ දුර්වලතා නිසා. නමුත් මේ හැමදේම ගැළපිලා හැමදේම එකතු වෙලා තියෙනවා. පිනත් පරිසම් දෙනවා. නමුත් ඒ තුල අපිව තියන් ඉන්නවා කියන එක අමාරුයි. ඒකට තමයි වීරිය ඕනේ. ඉවසන්න ඕනේ එකට. ඉවසීම අවශ්‍යයි. මේ පරිසරේ ඉන්න හේතුව සත්පුරුෂ ආශ්‍රය කියන එක ගොඩාක් ප්‍රියමధుර නැහැ. සත්පුරුෂ ආශ්‍රය ප්‍රියමధుර නැහැ. දහම හරියට අවබෝධුන් නැත්තම්. අර ගාතාවකුත් කවියකුත් තියෙන්නේ. පැනසර නොවන සතනිති සුදනන් පැහැර කරදර දුදන සමගව වෙසති හැමවර මනහර ගජකූඹින් මුතුදිමුතු මුතුහැර උර සරසර වැනි උනිදැට ගෙන සැබැර පැනසර නොවන සත නිති සුදනන් පැහැර මේ හිත කැමති හැමලම සත්පුරුෂාශ්‍රයේ ඉන්න නෙමේ ඒක එළියෙන් ඉන්න කරදර දුදන සමගව වෙසති හැමවර හැම වෙලාවෙම ඉන්න කවුරු කවුද කැමති කරදරත් එක්ක ජීවත් වෙන්න කැමති. ඒ වගේ පිරිසක් ඉන්න කැමති. ඒක තමයි ප්‍රිය. මොකද හේතුව ඒ වගේ නිදහස් වෙන්න බෑ සමහර විට. හැබැයි මේ හැම එකම කරදර. කරදර දුදන සමගව වෙසති හැම වර. සමහරක ඔබ දන්නවා සමහර කට්ටිය මෙන්න මෙහෙමයි 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 කියලා. නමුත් ඒකේ නිදහස් වෙන්න බෑ. ඒක හරියට කියනවා මනහර වෙච්ච ලස්සන වෙච්ච බොහොම ලස්සන අලංකාර ඒ වගේම ගොඩක් වටින හස්තියගේ දල ඇතුලේ කාලයක් තිස්සේ හැදෙන කුම්බස්තල ඇතුලේ හැදෙන තියෙනවනම් ආන්ගේ ගජමුතු ආන්ගේ වටිනා ගජමුතු හම්බුවාට පස්සේ ඒක විසික් කරලා ඉවරලා වැඩි ලඳුන් ඔලින්ද ඇට අරගෙන මාල හදාගෙන පැලඳගෙන ඉන්නව අය කියලා. මනහර ගජකූඹින් මුතු දිමුතු මුතු හැර උර සරසන වැනි උනි දැටගෙන සැබර. අර ඔලින්ද මාල ටික දාගෙන හර ලස්සන කියලා ඉන්නවා වගේ කියලා. ඒ කියන්නේ වටිනාකමට තැනක් හම්බෙන්නේ නැහැ. හේතුව ඒ තුල ඉන්න එක එච්චර ප්‍රිය නැහැ. නිකම් මං මෙතන ඉන්න කට්ටියන් අහුවොත් එමු. ඉමුද හැමදාම මෙහෙටලා. ගෙදර ගියාට පස්සේ කවුද ඉන්නේ? ඈ? පැනසර නොවන සතනි සුදනන් පැහැර කරදර දුදන සමග වෙසති හැමවර. හැම වෙලාවෙම කවුරුකද ඉන්න තියෙන්නේ? කරදරත් එක්ක දුදනොත් එක්ක වෙසෙන්න තියෙන්නේ ජීවත් වෙන්න තියෙන්නේ වසන්න තියෙන්නේ කවුරුත් එක්කද? කරදර දුදන සමග වෙසති හැමවර. නමුත් ඒක නිදහස් වෙන්න බෑ. ඒකයි අපි මේ ඊයේ මේ ළඟදි කතා වුණේ අඩුම ගානේ මේක පොඩ්ඩක් හරි තේරලා සතියට පාරක් හරි මෙහෙ මෙන එක ඔබට කොච්චර ආශාවදක්ද කියලා. අපටත් ඔක තිබ්බ කාලයක්. සුමාන්ට වර බන ටිකක් අහන්නේ කොහමද? ඒ කාලේ මේ හැමදාම YouTube වටුන්නේ නැහැ. මං හිතන්නේ දේශනාවක් ගැටුනේ මාසයක් සුමාන තුනක් ඉන්න ඕනේ. ඒ සුමාන තුනක් බලන් ඉන්නවා දේශනාව වෙනකන්. මාසෙට එක දේශනාවක් ඔන්ලයින් වටුනේ. දැන් නම් මාසෙට දේශනාව මං හිතන්නේ බර ගාණක් වැටෙනවානේ. මේට අවුරුදු 7කට 8කට 10කට කලින් සත් වටුනේ එක දේශනාව. ඒ දේශනාව වටුනේ මාසෙට එකයි. ඕක වෙනකම් බලන් ඉන්නවා. හරි ආශාවදයි. එහෙම තමයි අපි හැමෝම පටන් ගත්තේ. ඒකයි. ඊට පස්සේ ආන්ගේ පටන් ගන්න ගමන පිඟුතුනේ ඔබෝ තියලා තියෙන පිනත් එක්ක. ඒක ගැටලුවක් නැහැ. කාලයක් ගිහිල්ලා අහිමි වෙනවා. ඒ ගැටලුවක් නැති එක තමයි හැටි. දෙතනින් එහාට නැත්තම් ඒක අහිමි. හැබැයි ඒ කරගසරික යම් දවසකට හිමි වෙයි. යම් බුද්ධ ශාසනයක කවද හරි දවසක. තව ඊට එහා අඩියක් යන්න අර ටික හේතු වෙයි. යම් දවසක. ඉතින් ඒ නිසා පින කියන එක හරි ආශ්චර්යයි. හරි අද්භූතයි. ඒ නිසා ඇදිලා අපි නම් පොඩි කාරණයක් කියන්නම්. මේක මම එදා මම හිතෙන් දවසක් අර පඬු ප්‍රෝග්‍රෑම් දවසේ හවස දේශනාවත් මම පොඩ්ඩක් මතක් කරා ඒක. අපි සමහර පින්වතුනි අපේ ජීවිතේ අපි කතාවල අහලා තිබ්බ දේවල් බුද්ධ කාලේ අහලා තිබ්බ දේවල් සමහරට අපට අත්දකින්න හම්බෙනවා. එතකොට නම් හොඳටම තේරෙනවා මේ ශාසනය නැවත ගොඩ නැගෙනවමයි කියලා. හේතුව අර කියනවනේ හැම අතීතේ හැම වෙලාවෙම රිපීට් වෙනවා කියලා ගොඩක් වෙලාවට. නමුත් එහෙම එකක් දැන් වෙනවා. අද කාලේ තරුණයෙක්ගේ පැවිද්දක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් එදාට සාපේක්ෂව ලොකු අභියෝගයක්. වෙන්න අමාරු මට්ටමේ තියෙන එකක්. ඒකත් මම ඉස්සර කියන්නේ නැහැ ඒක කියලා නේ ඉස්සෙල්ලා. 1977 මම මට මතක විදිහට ඔය 1979 වගේ තමයි ටීවී කියන සංකල්පය ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. 1977 ඒ කියන්නේ ටීවී එක ලංකාවට එන අවුරුදු දෙකකට කලින් ආතර් සී ක්ලාක් මහත්තයා කියලා තියෙනවා අනාගත ශ්‍රී ලාංකික මව්වරුනි. අනාගත ශ්‍රී ලාංකික මව්වරුනි ඔබේ දරුවන්ගේ සොහොන්කොත් මත සිහිවට නැක් ලෙස ටීවී එකක් තබුණු මැනවි කියලා. මේ කතා කරලා තියෙන 1977 අනාගත ශ්‍රී ලාංකික මව්වරුනි ඔබේ දරුවන්ගේ සොහොන්කොත් මත සිහි වටනයක් ලෙස ටීවී එකක් තබුණු මැනවි. අද ටීවී එක එහෙම එහෙම ඇවිල්ලාද ටීවී එක තියෙනවා අතේ. හෑන්ඩ්ෆෝන් හෑන්ඩ් ස්මාර්ට්ෆෝන් එක කියලා කියන්නේ ඔය තමාපු ටීවී එක. අද ආන් එතෙන්න ආපු කෙනෙක් ටීවී එක අතට ආපු කෙනෙක් මුල් ලෝකෙම එක තප්පරයකින් ගන්න පුළුවන් කෙනෙක් තමන්ගේ අතට මුල් ලෝකෙම ගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ පංචකාමයේ උපරිම ඒ ටීවී එක තුලින් දකින්න ඒ තුලින් ඒකින් විඳින්න හදන කෙනෙක් ඕකෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ. සෙල්ලම් එකක් නෙමෙයි. ඒ වගේම තමයි අද දරුවන්ගේ සොහොන් කොටත් ඕකම තමයි. ඒකයි දෙපැත්තට තමයි තියෙන්නේ. ඔය ඔන්න ඔය දෙක මැදින් සොහොන් කොටක් කරගන්න නැතුව සමහරට පැවිද්දට එන්නත් හේවත් පැවිද්ද හෝ මේ ආර්ය මාර්ගයට පිළිපන්නෙත් නැතුව ඔය දෙකම බේරගෙන චූට්ටක් ඕකින් වැඩක් කරන ඉස්සරහට යන පිරිස ජීවිතේ අර්ථයක් ලෞකික හෝ ලෝකෝත්තර ජීවිතේ අර්ථයක් ඉතුරු කරන පිරිස බොහොම පොඩ්ඩයි. ඒ කියන්නේ හොඳ නෑනේ මේ තියෙනවා. නමුත් එතෙන්න යන්න ඒක පාවිච්චි කරන තමයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා ගොඩාක් වෙලාවට මෙහෙයවත් දරුවෝ පොඩි කට්ටියවත් ඔබ අදි탁සිරුන් හැමින් ඉන්න එපා. දැන් විශේෂයෙන්ම දුවලා ගෑනේ මැති පොඩි කට්ටිය ආ චූටි ඉන්නේ තාම අවුරුදු 10යි ඉන්නේ 8යි ඉන්නේ. අදි탁සිරුන් ඉන්න එපා. සමහර ඔබට හිතෙන්න පුළුවන් අපි දරුවගේ ඉන්නේ ආරාමෙටනේ. දරුවා ඉන්නේ ආරාමෙනේ. දුව ඉන්නේ ආරාමෙනේ. දැන් පුතාලා නම් අපිට ගත්ත හැකිනේ අවුරුදු හයෙන් හතෙන් වගේන ක්‍රමයක් තියෙනවා. සමහර දුවේකට අවුරුදු 12ක් විතරනකම් ඉන්න තියෙනවා. අදි탁සිරුන් එහෙම කවුරුත් ඉන්න එපා. සියුමකට දැම්මනේ. අදි탁සිරුන් ඉන්න එපා. බොම් පරිස්සමෙන් අතට ඇවිල්ලා තියෙන්නේ ලෝකේ තියෙන ලොකුම දේ. සමහර ඔබට හිතෙනවා ඉතින් අපේ දරුවා හැමදාම යනවනේ ඉස්කෝලේටත් යනවනේ. දැන් අවුරුදු 5 30 ඉස්කෝලේටත් යනවනේ. අනික දුවේක්නේ. චූටිනේ යා. පිංගුතුනි මෙන්න මෙහෙම සබහායක් තියෙනවා. නයිපැටේගේ බිත්තරයක් අරන් ඒක අපි උපරිම සැප දීලා පරිසරයක් ඇතුලේ හැදුවත් ඒක ඔටුන්නක් උඩ තියලා හැදුවත් ඒක ඇතුලෙන් එන සතා ඇතුලේ ඒ දලවල විස තියෙනවා. විස කොහෙන්වත් දුන්නේ නැහැ. ඒ සර්ප කුලේ විස තියෙනවා. ඒ වගේම තමයි හිත හැදෙන්නේ අවිද්‍යාව තෘෂ්ණාවත් එක්ක. එතකොට මූලික රාග දේශ මෝහ වලට අදාළ ඒ ගති පුරුදු ඒ ගති හඬවල් ගති රුවවල් ගති ගුණවල් පිහිටලා තියෙන්නේ ඒකේ. ඒකයි සත්තු කියලා කියන්නේ. සත්තු කියලා කියන්නේ මේ සත්ව ස්වභාවය තුල ඉන්නේ. ඒක අපි මනුස්ස කියලා කියනවා. ඒ සත්තු අපි අලි කියලා කියනවා. එහෙම සත්ව කොටස් වෙන් කරලා තියෙනවා. හැබැයි වෙන් කරලා තිබ්බට ඒ හැමෝගෙම ඒ ස්වභාවය තියෙනවා. ඒ නිසා කවුරුත් දරුවෝ මෙහෙ ඉන්නවා මෙහෙ ඉස්කෝලේට එනවා එහෙම කියලා අදි탁සිරුන් එහෙම ඉන්න එපා. දැන් විශේෂයෙන් ඉදිරි කාලයේදී වැඩසටහනක් පටන් ගන්නවා එළිඳලන දරුවෝ සම්බන්ධයෙන්. ඒවට උපරිම සහයෝගය දෙන්න. අපි ඒවා පටන් ගන්න නිකන් නෙමෙයි. සමහර දේ ඔබට කියන්නේ නැහැ. කියන්න බෑ ඔබට. ඔබ කොහොමද කියන්නේ? ඒකයි තම තමන්ගේ ජීවිත බහ බලන්නකෝ. විශේෂයෙන් අපි මහතුන්ගේ පැත්තට හැරමුකෝ. ඔබතුමාලගේ ජීවිතේ අපේ ජීවිතේ ඉස්කෝලේ යන කාලේ ඒදා ඒ කියන්නේ ස්මාර්ට් ලෝකයක් නැහැ ඒදා. හෑන්ඩ්ෆෝන් ලෝකේ සමහර නැහැ. තිබ්බනම් තිබෙර ගල්බාග ලෝකේ. අර එන ෆෝන් එකක් අනේ තියද ලෝකේ. එදා හිටපු අපි කියපුවා කරපුවා හිතපුවා නෙමේ. ඒ ටික අයින් කළා දාන්නකෝ. හිතපුවා දැනගත්තා නම් දෙන්නක් පොරුවට නගීද? ඈ අර පොලේ ගහන්න තියෙන අර පොලේ අර පොල් ගෙඩිය පලන පිහි අරන් කොටන්නේ මොකටද? ඔළුවකට තමයි කොටන්නේ ඊට පස්සේ. එතනින්ම මේ ජයමංගල වෙන්නේ නැහැ. හිතේ තියෙනවා පේනවනේ. ජයමංගල නෙමෙයි අවමංගල වෙන්නේ එතනින්. අපි ජයමංගල කියලා යනවා. ඉතින් කමක් නැහැ. හිත පේන්නේ නැති තරමට හොඳයි නේ. හිතපු වයින් කළා දාන්නකෝ. කියපුව කරපුවා දෙමාපිය කොච්චර දන්නවද? ගුරුවරු කොච්චර දන්නවද? මම මේ කියන්නේ මේ ඉස්කෝලේ යන කාලේ. දෙමාපිය කොච්චර දන්නවද? ගුරුවරු කොච්චර දන්නවද? ඔබේ හොඳම යාළුවා කොච්චරක් දන්නවද? ඔබ තනියෙන් කොච්චරක් දන්නවද? ඒ එදා. හැබැයි අපට හැම වෙලාවෙම හිතෙනවා හැමෝම එහෙම වුණාට මගේ දරුවා එහෙම නැහැ. එහෙම තමයි තෙන්නේ. ඒක ඇත්තටම පිටුතින් බොහොම අහිංසක මානසික මට්ටමක්. හැමෝටම වරදිනවා. හැබැයි මගේ පුතාට මගේ දුවට වරදින්නේ නැහැ. හැමෝම හොඳ නෑ, මගේ එක්කන හොඳයි. අවුරුදු 30ක් 35ක් ගියා හිතෙන්නේ එහෙම තමයි. අවුරුදු 80යි ආච්චිට, අම්මට. හැබැයි දුවට අවුරුදු 30යි සමාට. එයා ගැන හිතෙන්නේ නෑ. පිටුනේ ඒක තමාර අර ඉන්න හදන ආරක්ෂාකාරී වින්නතර මානසික මට්ටම. ඒක වැරද්දක් නෑ. ඇත්තට එහෙම හිතන එක හොඳයි. නැත්තම් මිනිස්සු බෙල්ල වල දා ගන්නවා. හරි. එතකොට ඒකත් එක්ක ඒ හැමදේට තියෙන පින තමයි. ඒක තමයි අතීතයේ තමයි හැම වෙලාවෙම මේදීදී අතීතයේ තමයි හැම වෙලාවෙම අලුත් වෙන්නේ. ඒක අපි දැක්ක සමහර අපි පොත්වල සහ අපි කතන්දරවල දැක්ක කතා එදා තිබ්බ අතීතේ. එදා ගොඩනැගුණ දේවල්. නැවත හරි ආශ්චර්යමත් දේවල් එනවා. සාමාන්‍යයෙන් ලෝක කෙනෙකුට සාමාන්‍යයෙන් මේ ගැන ලොකු අවබෝධයක් නැතුනට සමහර ඒවා සිද්ධි. සමහරට නිකන් සිද්ධියක් සමහර කෙනෙකුට. නමුත් ඒක ධර්මානුකූලව බලද්දී ඒ ස්වභාවයේ ගැඹුරෙන් ඒ ස්වභාවය ගිහින් බලද්දී ඒවා හරිම අద్భుතයි. ඒ කියන්නේ මං අර අපි දේශනාව පටන් ගද්දිම හිත මූලික කරගන්නේ. හිත ගැන පටන් ගත්තේ. මොකද හේතුව මේ ලෝක සත්‍යය පිඟුතුනි. එක හැල්මේ දුවනවනේ. දුවන්නේ කොහෙද දන්නෙත් නැහැ. දිනුම් කණුව මොකක්ද දන්නෙත් නැහැ. හැබැයි දුවනවා. දැන් එක දිගට දුවනවා. දැන් අපිට පේන සමහර මේ කයෙන් යම් ක්‍රියා ටිකක් කරනවා. වචනෙන් යම් කාය වචී ටිකක් නේ අපිට පේන්නේ. නමුත් ඔය හිත ඇතුලේ ඒ දේ කරන කොච්චර දයක් කරනවද? ඔය ඔක්කොම රේස් එකක ඉන්නේ. ඒ රේස් එක මොකද්ද? ඒ මොකද්ද ඒ රේස් එක? ඒ රේස් එකේ දිනුම කොතනද තියෙන්නේ? එහෙම අදහසක් නැහැ. පාරට ගිහින් බලන්නකෝ. හෝන් ගහගෙන කුණු හරප ගියාගෙන තප්පර දෙක පහුවේදී වාහනේ හෝන් එක උඩට නගින්නේ මිනිස්සෙක් ඇයි ඒ අපට එන්නේ එයාගේ කාය කර්ම යන්නේ සද්දයක් ඒ හෝන් එක ගහ නැත්නම් බැනගෙන ගියා ඒ වචී කර්මයක් නේ ඇහෙන්නේ අපට ඒකිනුත් කර්ම රැස් වුණා තමයි ආගේ කර්මයෙන් විපාකයක් ගිහින් තැම්පත් වුණා හැබැයි ඒ දේ කරන්න ඇතුලේ හිතේ වේගේ ඒ හිත ඇතුලේ නැගෙන එකත් එක්ක හිතින් වෙන කර්මත් එක්ක ඒ කෙනායන් ඇහුවොත් එහේ කොහෙද යන්නේ කියලා ඔය ඔච්චර තරහරන් ඔච්චර ආවේගෙන් මෙච්චර හිත පුච්චගෙන මොකද්ද දුවන රේස් එක කොහෙද යන්නේ මොකද්ද ඔය රේස් එකේ දිනුම් කණුව කොතන ගිලන් නවතින්නේ අදහසක් නැහැ අරමුණක් නැහැ නමුත් යනවා ගැලවෙන්න බෑ ආන්ගේ අතර බොහොම අහඹු දේවල් එනවා ආන්ගේ හිත අතර එහෙම යන ගමනේ තමයි ඔබට යම් දවසක බණටි ගැහුනේ අහන්න. බණටි ගැහුනේ එහෙම යන ගමනේ එක තැනක තමයි බණටි ගැහුනේ. එදා තමයි ටික නවතින්න පටන් ගත්තේ. ක්‍රියාවදන්වල නෙමෙයි හිතේ වේගය අඩු වෙන්න පටන් ගත්තා. පංචකාමයන් හඹාගෙන යෑමේ වේගය අඩු වෙන්න පටන් ගත්තා. කෙලෙස් වලින් ටික නිදහස් වෙන්න පටන් ගත්තා. උඩුගම් බලා යන ගමන් ටික ආපහු හැරෙන්න පටන් ගත්තා. ඒ තුල කායන සංවරෝ සාදු වෙන්න පටන් ගත්තා. වචනේ සංවර වෙන්න පටන් ගත්තා. ඒ අණුව හිතේ යම් මට්ටමකට සංවර වෙන්න පටන් ගත්තා. ආන්ගේ සංවරත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් අද ඔබට පුළුවන් වෙලා තියෙනවා පූර්ණ කාලන අර්ධ කාලන හැකි පමණින් මේ දේ තුල යෙදিলা කටයුතු කරන කරගෙන යන්න. නමුත් ඔය හැම එකක් ඔය හැම තැනම ක්‍රියාත්මක වෙන පුණ්‍ය ශක්තිය යහපත පිණිස සසරෙන් නික්කම්මේ පිණිස නික්මීම පිණිස හේතුනි පුණ්‍ය ශක්තිය ආන්ගේ පුණ්‍ය ශක්තිය යෙදෙන තැන් ඒ පුණ්‍ය ශක්තිය ක්‍රියාත්මක වෙන හිත් පරිසරවල හරි වෙනස් හරීම පුදුමාකාරයි මීට මාසයකට විතර කලින් සුමාන කීපයකට කලින් අපිට උදේ පාන්දරක පොඩ්ඩක් ඈත පළාතකට වඩින්න වුණා. සාමාන්‍ය පාන්දර මෙහෙන් වැඩි. අපි හාමුදුරු තුන්නමක් හිටියා ගුරු ස්වාමීන් වහන්සේ අපි කට්ටිය වැඩි. වැඩි සාමාන්‍යයෙන් අපි අවස්ථාව කමුණුතර පින්න පාතේ කියන එක කරනවා. උදේ සාමාන්‍යයෙන් 6යි කාලා වගේ වෙද්දී දැන් නගර කීපයක් තිබ්බා අපි හිතන් හිටියා මේ හරියට වගේ වෙද්දි මේ වගේ වෙලාවක් වෙයි කියලා. දැන් ඒ හරියට ගියාට පස්සේ ගුරු සාමණේස කියනවා අපි තව ටිකක් ඉස්සරට යන්. මේ හරිය බහිනුත විස්තරට යන් තව. ඔහොම මට මතකයි ප්‍රධාන නගර තුනක් හෝ හතරක් පහු කරා. හතරක් පහු වුණා. තුනක් පහු වුණා. හතයි කාලෙ වෙද්දි උන්වහන්සේ කිව්වා දැන් මේ හරිය නවත්තන්න. ඒ කියන්නේ ටවුම්කට ගොඩාක් මෙහයින් නවත්තන්න කියලා කිව්වා. ඊට පස්සේ අනගාරික ඒ ගිය අපේ ඩ්‍රයිවර් මාත්‍යයි ගුරු සාමණේස එක පැත්තකට වැඩියා. අපි දැන් අනිත් පැත්තෙන් වඩිනවා. මොකද සාමාන්‍යයෙන් ඒ පළාත ගොඩක්ම අර පින්න පාතේ එහෙම අර පරිසර වල ගොඩක් අඩු ඇති. සමහර මට අපි දැක්කා සමහර Hindu පිරිස ඒකට දන්නේ දානයක් දෙන්න ඒකට එල වන්දනා කරනවා. ඒකට දකින උදේට අර ඒකට කහයේ මිහිලනේ කඩ අරින්නේ. ඒකට දකින්න අර ඒක බොහොම අර ඒක නියන් ඒකට ආශිර්වාදයක් නියන් අර බ්ලෙස් එකක් කියලා කියන්නේ ඒ වගේ. ඒකට දකින්න එච්චරයි කරන්න. ඔහොම නේද උදේ පාන්දර මම අපිට එක තැනක් තිබ්බා. එතෙන් ටී හන්දියක් තියෙන ටවුන් එකේ එක හන්දියක් එක පැත්තකට යන්න තියෙනවා. එතකොට එතනින් පාර ක්‍රොස් කරන්න ඕන ඒ පාර දිගටම යනවනම්. මේ උදේ ලොකු ට්‍රැෆික් එකක් වෙලාවෙ ඉතින් ඒ බොහොම ජනාකීර්ණ නගරයක්. පාලමක් උඩදල කෙනෙක් කතා කරා වයසක අම්ම කෙනෙක්. එයා යාචකෙක්. මම හිතන්නේ මට දැක්ක විදිහට නැගිට ගන්න බෑ. ඒ පාලමුඩ තමයි අම්ම ජීවත් වෙන්නේ. අර වැරහැලි ඇඳුම් ටික ඇඳගෙන සමහරව අවුරුදු 50ක 60ක වගේ කෙනෙක් දැක්කනම් පේන. ඒතුමියට මීටර 10ක් විතර දුරින් තමයි අපි මොකද එතුමිය හිටියේ පාලම් මැදට වෙන්න වගේ. එතන තමයි එතුමිය යාචකත්වයේ දෙන තැන. ඉතින් අපි මෙහෙම පාර පණිද්දි සාදු සාදු කියලා කතා කරා. හාමුදුරුවන් කියන දන්නේ නැහැ සාදු කියලා කතා කරා. සමහරට අපි දන්නේ නැහැ එයා සමහරට වෙන ආගමක් කෙනෙක් වෙන්න පුළුවන් සමහරට. ඉතින් අර සෙනගස්ෙන් අපි එතෙන් වැඩියා. වැඩට පස්සේ එයා එයාගේ අර මලු අස්සේ තිබිලා යදලා ගත්තා බත් පැකට් එකක්. ඒ බත් පැකට් එක එහෙම්මම පාතේට පූජා කළා. පිටිපස්සේ සාදුර මට දෙන්න දෙයක් නැහැ කිව්වා. අර ඒ බත් පැකට් එක එහෙම්ම පාතේට පූජා කළා. පිටිපස්සේ සාදුර මට දෙන්න දෙයක්. මං කිව්වා අපි දෙන්නම් මේක බෙදාගෙන වළඳන්නම්. ඔබතුමීට මෑණියන්ට දානේ කෝ කියලා. මට මොන හරි හම්බෙයි කිව්වා. සමහරට ඊට කලින් දවසේ මිනිස්සුන්ට බඩගිනි ඉඳලා තියෙන්නේ. මට තේරුණ බත් එක් ගත්තර පස්සේ අතර පූජ කරද්දී බත් එක රස්නේ. උදේ කවුරු හරි වැල්ට යන කෙනෙක් ඒ බැඳගත් බත් එකක් යන ගමන් එතනින් යන දීලා ගිහිල්ලා. ඒ බත් එක රස්නේ අතර අල්ල බැින්න. එහෙම්ම දැම්ම. සාමාන්‍ය උදේට සාමාන්‍ය බත් කියන දේ හම්බෙන්නේ නැහැ. මොනවා හරි පාන් පිට්ටු පාන් කඩල මොනවා හරි වانے හම්බෙන්නේ. ගොඩක් වෙලාවට. ඊට පස්සේ මට මොනවා හරි හම්බෙයි කිව්වා. මට පිටිපස්ස හදුර දෙන්න දෙයක් නැහැ කිව්වා. මං කිව්වා අපි දෙන්නට මේක ඇති. තව පින්න පාතේකුත් ඇවිල්ලා තියෙන්නේ. මෑණියෝ අපට මේක ඇති කියලා අපි ආශ්‍රද කරලා වැඩියා. වැඩිලා ටිකක් දුර ගියාට පස්සේ ඉතින් අපිට එක එක දේවල් ඉතින් ලැබෙනවනේ ඉතින් පින්න පාතේදී ලැබිලා ඊට පස්සේ අපි වාහනේට නැගිට පස්සේ මං ගුරු ස්වාමීන් වහන්සේට කතා කළා. අපි ඒ බත් එක්ක ගුරුහාමර පූජා කරා. ඊට පස්සේ ගුරුහාමර එක අපට පූජා කරා. එදා තමයි බත් එකක් බත් කියන ව්‍යංජනයක් හම්ුනේ එකකින් විතරයි අපට. අපි හතර දෙනා මේ දානේ වැළඳුවා. ඒකත් එක්ක බලන්න යම් කෙනෙක් ඒ බත් එක පූජා කරා හිඟන්නේකට. හේවත් ඒ හිඟන යාචක කෙනෙකුට. එයාගේ චේතනාව තිබෙ එතන. එයා සමහරට අපලයක් නිසා පූජා කරන්න වෙන්න පුළුවන්. මොකට හේතුව නිසා පූජා කරා වෙන්නේ නැති. හැබැයි ඒ අම්මා බලාපොරොත්තු රහිතව ඒක අපිට පූජා කරා. සාමාන්‍ය මිනිස්සු යාචක පිරිසකට දන් දෙනවා ප්‍රධාන හේතු දෙකක් මත. එක්ක අනුකම්පාවට පූජා කරනවා. නැත්නම් ග්‍රහාපලයක් මොකක් හරි නිසා පූජා කරනවා. ඒ අතර බොහොම පොඩි දිනෙකට පුළුවන් එක පූජා කරගන්න පිනක් කියලා හිතාගෙන. ගොඩක් වෙලාවට ওই දෙකේ තමයි එක්ක අනුකම්පාව නිසා පූජා කරනවා. එහෙම නැත්නම් ග්‍රහාපලවල මිදෙන්න ඒ මොහොම දානයක් දෙනවා. හෝ මේ අවබෝධයෙන් නිර්වාණය උදෙසා සම්මාන පූජා වෙනවා හරි අඩුයි. එහෙම වුණත් බලාපොරොත්තුවක් තියෙනවා. මට මේ දාණයෙන් නිවන් දකින්න හේතු වේවා කියලා. ඒත් බලාපොරොත්තුවක් තියන් තියෙන. ඒත් අතහැරලාම දීලා නැහැ.
හැබැයි අර අම්මට එහෙම අදහසක් නැහැ. එයා සමන් නිවන ගැන දන්නේ නැහැ. හැබැයි සසරේ දුන්න පුරුද්ද තියෙනවා. බණ අහලා නෙමෙයි. සාමාන්‍යයෙන් සමහරලාට පින්න සමහර මුදලුත් ඉල්ලන පින්නපත් සමහර එහෙම ක්‍රම දේවලුත් තියෙනවනේ සමහරට. දැන් මෙයාට තීරෙනවා මේ හාමුදුරු දායට වඩින්නේ. දැන් අපි එතුමියලාගෙන් හිටන් හිටියේ නැහැ. එතුමිය දැක්ක අපිව පාර දිගේ වඩිනවා. බලන්න සංඥාව මතුවෙන විදිය. හාමුදුරුගේ සංඥාව ආවා. පින්නපාතේ කරන බව දන්නවා. නමුත් හාමුදුරුගේ වචනවත් දැනන් කියන්න දන්නේ සාදු කියලා. වචනේ කතා කරන්න දන්නේ නැහැ. නමුත් සසර පුරුද්දස් මතු වුණා. එයා ඒ බත් එක දුන්නේ එයාට බත් එකක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. මොකද එයා තමයි කන්න හම්බුනේ කියලා ලැබෙයිද නැද්ද කියලා දන්නේ නැහැ. අපි අහද්දි ඒකයි කිව්වේ. මට සමහරට කවුරුරේ මොනව හරි දෙයි. මට කවුරුර මොනව ලැබෙයි. හැබැයි එයාට දුකකුත් තිබ්බා අනිත් හැමෝට දෙන්න දෙන්න තියෙනද. බලන්න සසරේ පුරුදු ඉස්මතුනේදී. ඊට පස්සේ අපට තේරුනේ ඕවා කියදී අපටත් ඉතින් අර කාශ්‍යප මහ රහතන් වහන්සේ කතා හැම ලැබිලා එනවා ඉතින්. පුදුම පිංගුතුනේ ඒ ඒ සිදුවීම් පුදුමාකාර පුදුම සුන්දරයි. ඒ කියන්නේ මේ ශාසනයනේ කියලා හිතෙනවා. ඒ කියන්නේ මේක තුන්වෙනි හැකින් බල්ලා විචනය කරන්න පුළුවන්. නමුත් අපි මේක හෘදයාංගම අනුමෝදන් වෙනවා. මට දැනුනේ ගුරු ස්වාමීන් වහන්සේ නම් මේ නගරයක් ගානේ අපි එක්ක ගිහින් තියෙන්නේ අර වෙනුවෙන්නේ බලපුවාම. නගර ප්‍රධාන නගර තුනක් ප්‍රධාන නගර තුනකින් අපිව පින්නපාතේ පිණිස වාහනයෙන් බැස්සුවේ නැත්ති. ආංගර දාණය අර මහත්මිනු තිනින් දනේ. එහෙනම් ඒ දවසේ ඒ පුණ්‍ය ශක්ති ක්‍රියාත්මකුනේ අම්මා වෙනුවෙන්නේ. එදා ඕක භාගතුන් වහන්සේ හිතලා කරා. අද උදේ නැකිලාද කවුරු වෙනුවෙන්ද මේක කරන්න කියලා උන්වහන්සේ බලලා ගිහිල්ලා ඒ දාණයට එහෙ ගිහින් කරා. මොකද අද අපට එහෙම එකක් නැහැ නේද? නමුත් බලන්න විශ්වයේ මෙහෙවෙන විදිය. අර ප්‍රධාන නගර තුනේ නැවතුණා නම් ඒක මිස් වෙනවා. නමුත් එච්චර දුරක් සාමාන්‍ය කිලෝමීටර් 45 කට අපි එක ගියා. අපට බහින්න හිතෙන්නෙම නැහැ. ඒ බැස්සෙත් එයා එතුම ඉස්සරහ නෙවෙයි එතුන ගොඩක් ඉස්සරහින් තමයි බහලා තින්නේ. මේ අම්මා බලන් ඉඳලා අපි වඩනවා. අර වාහනස්සේ. එයා හිටියේ වෙන පාරක. මේ එන පාරෙන් නෙමෙයි හිටියේ. අපිව අහලා තිබ්බා බුද්ධ කාලේ කතාවල. දුප්පත් මිනිස්සු දන් දුන්නා, හිඟන මිනිස්සු දන් දුන්නා, කන්න තිබ්බ බත් කට දන් දුන්න කියලා අහලා තිබ්බා. අපි පොත්වල කියවලා තිබ්බා, බණ කතාවල අහලා තිබ්බා. හැබැයි අද ඒක ජීවමාන නම් පිඳුනි මේ නැගින්නේ මේ සම්බුද්ධ ශාසනය තමයි. මේ නැගින්නේ ශාසනය. අපි පස්සේ කතා වුණේ ගුරුහාමුදුරනේ ඔබ වහන්සේ අපි මෙච්චර දුර එක්කා මේ අම්මා වෙනින් බලපුවාම. ඒ අතර බණ අහපු කට්ටිය හම්බෙනවා, දායකයෝ හම්බෙනවා. ඒ කවුරුත් වෙනුවෙන් නෙමෙයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා තියෙන අර අම්මා වෙනුවෙන්. බලන්න පිඟුතුනි. පිනක් මෙහෙවන විදිය. පින. ඒ අම්මට යමෙක් පූජා කරා නම් ඒ දාණය ඒක රාගදේශ මෝහ සහිත කෙනෙකුට පූජා කරොත් පින තියෙයි. හැබැයි එතුමි ආර්ය මහා සංඝරත්නය ගැන පැහැදිලා ඒ පූජාව කරා නම් එතුමිට යමද නිවන් දකින්න හේතු වෙයි. ඔබ අහලා තියෙක තැනක භාග්‍යතුන් වහන්සේ වඩිනවා ඒක අම්මා කෙනෙක් හම්බෙන්න. ඒ අම්මට දෙන්න දෙයක් නැහැ. භාග්‍යතුන් රූපෙ දිහා බලන් ඉන්නවා. ආනන්දහාමුදුරුවෝ කියනවා අම්මේ මේ රූපෙ දිහා දැකලා පහදින්න කියලා. ඒ අම්මා වඳගෙන ඉන්නවා. දෙන්න දෙයක් එයාට නැහැ. ඒ රූපෙ දැකලා පහදුණා. ඊට පොඩිලාට පස්සේ මැරිලා එයා දිවිලෝකෙ හිපතුණා කියලා කියනවා. රූපෙකට පහදිලා මස්ලේ කයක්කට පහදිලා එහෙම දෙයක් වුණා නම් තමන්ට බත් කටක්වත් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් නැතුව අර අම්මා දුන්න දාණේ. එදා දවසේ මේ විශ්ව ලෝක ධාතුයේ කොච්චර දන් දෙන්නේ නැද්ද මිනිස්සු? කොච්චර බුද්ධ පූජා තියනද මිනිස්සු? ඒ ගොඩාක් මිනිස්සු තුල අපේක්ෂාවක් තිබ්බ, බලාපොරොත්තුවක් තිබ්බ. නිවන් හරි දකිත්වා, අපල හරි දුරු වේවා, යහපත හරි වේවා, අනුකම්පාව නිසා හෝ වේවා, නැතිබරිකම නිසා හෝ වේවා, විවිධ බලාපොරොත්තු ගොන්නක් තියන එදා දාස් ගාණක් ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මේ ලෝක ධාතුයේ දන් දුන්නා. ඒ දන් දුන්න මිනිස්සු අතර අර අම්මා කිසිම අදහසක් නැතුව කන්නගත්ත බත් එක පූජා කරා. එහෙනම් සියලු දාණයන් අභිභවා ඒ දාණය උත්කෘෂ්ට නැද්ද? එයාට දෙන්න තිබෙච්චරයි. අනිත් කට්ටිය දෙන්න ගොඩක් දේවල් තියෙද්දි ටිකක් වෙන් කරගෙන දෙනවා. කන්න ගොඩක් දේවල් තියෙද්දි කන්න ගොඩක් දේවල් රැස්පත් කරගන්න ක්‍රමයක් තියෙද්දි ඒකෙන් යම් පොඩ්ඩක් දෙනවා. හැබැයි අරයා තිබ්බෙ මෙච්චරයි. තමලඟ තිබ්බෙ මේ එක දුන්නේ. එහෙනම් ඒ අතහැරීම කොහොමද? යම් දවසක බුද්ධ ශාසනික නිවන් දකින්න ලැබෙන මැති. ඒකයි මේ විශ්වය හරි පුදුමයි. මේ දාණය හරි පුදුමයි. මේ විශ්වය සැකසෙන හරි පුදුමයි. ඊට පස්සේ අපි පස්සේ කල්පනා කරලා බැලුවා. අපි සාමාන්‍ය මිනිස්සු එක්කලා හිටියනම් මම මට ඒ දාණය පිළිගන්න පුළුවන්ද? දැන් මම ටයි කෝට් එකක් දාන එතනින් යනවා. වාහනේ කෙනවා. ඒ අම්මා කතා කරලා දුන්නොත් එහෙම මහත්තයා මේ දාණය බත් ඇතුන කන්නද කියලා දුන්නොත් එම් ගණීද අපි? දැන් ඔබ යනවා. පින්න පහත නෙමෙයි. වැරට. පින්න පහත නෙමෙයි වැරට. යන ගමන් ඒක මේ මේසෙක තියලා වහලා තිබ්බ නෙමෙයි. ඉතින් ඒක තිබ්බේ ඒ බිම තියලා තිබ්බ ඉතින් ඒක. එහෙම තියෙන්නේ ඉතින් ඒවා. එහෙමනේ තියෙන්නේ. දැන් එහෙම තියෙනවා. අපි තමයි එයා අපි තමයි හොඳට පැක් කළාම තියෙනවා අපි තමුකහ. අපි කල්පනා කරලා බැලුවේ ඊ පස්සේ එන ගමන්. හරි ලොකු මානසිකරට යන පුළුවන් වුණා. ඒක සාසනේ පරපටි බද්දාමේ ජීවිකාති පබ්බජිතෙන අබින්නම් පච්ච වෙක්කි තබ්බා. භික්ෂුවගේ ජීවිතයේ පරපටි බද්දා උස විතරයි. එයාට පුද්ගලික ජීවිතයක් නැහැ. හැබැයි අපි ගිහි ජීවිතයේදී ඔබ අපි හැමෝම ගිහි ජීවිතයේදී අපට පරපටි බද්දා පුරුද පොඩ්ඩක් තියෙනවා. දානයක් දෙන්නේ ඒ නිසා තමයි අපි. පිනක් කරන්නේ ඒ නිසා තමයි. හැබැයි අපට පුද්ගලික ජීවිතයක් තිබ්බා අපේ ජීවිතේ හැම වෙලාවෙම. ඒ නිසා අපි හැම වෙලාවෙම අපි ඇසුරු නිසුරු කරපු දැන් කටයුතු කරපු දේ හරි වෙනස්. සාමාන්‍ය යමක්කමක් තියෙනවා නම් දුප්පත් කඩේකින් කෑම ටිකක්වත් කන්නේ පෙට්ටි කවුලෙන් කවුද කන්නේ? එහෙමනේ කියන්නේ. ඒකත් එක්ක පෑහෙන්න අමාරුයි. නමුත් පුදුම ප්‍රීතියක් එනවා. අපි වගේ සාමාන්‍ය ජීවිතවල ඉඳලා මෙහෙම ඇවිල්ලා මෙහෙම නම් එදා බුදුවරු සිටුවරු ඒ ශාක්‍ය වංශිකයෝ බුදු තුරුණු මතින් ඇවිදපු තාරුණ්‍ය තරුණියෝ කසාවත පරවාගෙන ගමක් ගාන පින්ඩපද ගිහිල්ලා ඒ අවබෝධය තුල පූර්ණ වූ අවබෝධයක් තුල පූර්ණ වූ නිර්වාණාබෝධය තුල නිර්වාණගාමිනී පටිපදා යෙදෙමින් ඒ පින්ඩපද දාණය පිළිගත්ත කියන එක ආශ්චර්ය අද්භූත කාරණා. මේක සාමාන්‍යයි. ඒ අවබෝධය පූර්ණයි. අපේ අවබෝධය පූර්ණ නැහැ. අපි තාම කෙලෙස් එක අපිත් තාම ඉන්නේ. කෙලෙස් යුද්ධ අපිත් තාම වැඩ කර කටයුතු කරනවා. හැබැයි කෙලෙස් වලින් නිදහස් වුණ ඒ මුනිවරයෙක් ඒ මුනිවරියක් ඒ දාණය පිළිගත්ත කෙනෙක් අමුතු කාරණයක් නෙමෙයි. සාසනය ගොඩ නැගෙනවා. අපි කල්පනා කරලා බැලුවේ මම ගිහි ජීවිතේ මිනිස්සු එක්කලා හිටියනම් ඒ අම්ම කොහොමත් එක දෙන්නෙත් නැහැ. දෙන්න අහන්නෙත් නැතිවි. දුන්නත් අපි ගන්නෙත් නැතිවි. දෙන්න හදුත් එම සමහර පයින් ගහලා යයි. කාලයේ මැව් වෙනසක අරුමෙ නෙමේ. සාසනයක් කරපු අරුමයක්. මේ සාසනය හැම තැනක තියෙන්නේ. සමහර තැන් තියෙනවා සමහර අපේ හාමුදුරුවෝ අපට කියලා දිනවා. සමහර තැන්වලදී පින්වතුනි මේ පුදුම දෙයක් අපි දකින මේ දවස්වල මේ අපි නිතරම කටයුතු කරද්දී ගොඩාක් ඒ වගේ මිනිස්සුන්ට යමක් දෙන්න උවමනාවක් තියෙන තැන් දකිනවා. ඒ අතර සමහර කටවල ඉල්ලනවා. එහෙමත් ඉන්නවා. පින්න පාත යද්දි එක්කෙනෙක් ඇවිල්ලා ලැබෙන දේ ඉල්ලනවා. එහෙමත් පිරිසක් ඉන්නවා. ඒතර අපි කැප කරලා දෙනවා ඉතින් ඒ වෙලාවට. හැබැයි ගොඩක් දෙනෙකුට දෙන්න හිතෙනවා. සමහර දෙන්න දෙයක් නැහැ. පින්වතුනි ඔය කට වරද්දාගෙන වැඩ වරද්දාගෙන සාසනයක් තියදුන විදිය ඔය. හැබැයි කට වරද්දාගත්තට වැඩ වරද්දාගත්තට කරපු දේවල් තියෙනවා. හේතු ගැළපෙද්දී ඒ දේවල් ඉස්මතු වෙනවා. කට වරද්දාගත්තෙන් තමා මේ ශාසනේ අරක හාමුදුරන ලෝසක තිස්ස හාමුදුරු කට වරද්දාගත්ත කෙනෙක් සසරේ. මේ ශාසනේ නිවන් දැක්කා. හැබැයි පිරිනුවම් පණකක් දන් ටිකක් කන්න හම්බුන්නේ හරියට වළඳන්න හම්බුන්නේ. එහෙනම් ඔය හැමෝමත් ඔය යාචකත්වයට පත් උනේ නැතිබරු ඉඳලා නෙමෙයි. යම් තැනක කට වැරදුනා වැඩ වැරදුනා හැබැයි සසරේ කරපු ගති පුරුදු ඇතුලේ තිබ්බා ආහන් ඒ ගති පුරුදු ඉස්මතු වෙනවා ආහන් ඒ ඉස්මතු ලෙද්දි සංගය දකි දෙන්න හිතෙනවා හැබැයි දුන්න එක සම්බන්ධේම තමයි දීපික සම්බන්ධේම තමයි කට වරද්දගත්තේ වැඩ වරද්දගත්තේ හැබැයි අරක දැන් නැවත මතුවෙද්දි අරකිනවා එහෙනම් යම් වැරදුනා තැනකින් පෙරදුනා දැන් යම් තැනකින් එතනින්ම තමයි නැගිටින්න තියෙන්නේ එතනින්ම තමයි නැගිටින්න තියෙන්නේ පිංගුදුනි නැවත මේ ශාසනය කොට නැගෙයි මේ පරිසරය දෙන්නේ අපි කවද්ද අහලා තිබෙන යාචකයෝ දන් දුන්නා කියලා අපි අහලා තිබ්බේ යාචකෝ යාචක යාචකයෝ හිඟ හිඟමණේ කියලා අපි අහලා තිබ්බේ අපි අහලා තිබ්බේ යාචකෙක් හිඟමන්නේක්ද කියලා මිසක් අපි අහලා තිබ්බේ යාචකෙක් මේ දන් ඉතිහාසයේ මෑත ඉතිහාසයේ අපි අහලා තිබ්බද යාචකයෝ දන් දුන්නා කියලා විශේෂයෙන්ම තමන් කන්න ගත්ත බත් එක දන් දුන්නා කියලා තමන්ට ලැබුණදී හරි දුර්ලභයිනේ ඒව අහන්න ඒව ඇහුණ ප්‍රමාණය හරි දුර්ලභයිනේ නැතිව මට්ටමක්නේ එහෙනම් මේ මොකද්ද ගොඩ නැගෙන්නේ? සමහර මිනිස්සු දෙන්න දෙයක් නැහැ බිදුනි. කකුල් දෙක අල්ලව වඳින්න හදනවා යද්දී. දෙන්න දෙයක් නැහැ. සමහර කට්ටිය තමන්ගේ වතුර බීපු වතුර බෝතලෙ ඉතුරු භාගය දෙන්න හදනවා. ඒ කට්ටිය හිතනවා අපිව ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. අපිව ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ගදාක් අපි ආඳුරු සයන්ස් ලෝගයක් කියනවා මට. අපේ ආඳුරණයම අපි වඩිදි දා අපි පින්නපද වැඩදී එක 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 මහත්යෙක් එයා බීපු වතුර බෝතලේ භාගයක් ඉතුරුලු ඒක දෙන්න හදනවලු ඊට සුණහල කිව්වලු ඕකෙන් පොඩ්ඩක් අරන් පූජා කරන්න කියලා මේක මේ ඉතුරු ටික මම කියන්නේ කීවොත් එහෙම ඔබ මේක තව පිරිසක් අහනවනේ ඒ කට්ටිය පව් කරගන්නවා එනිසා ඒක මම කියන්නේ මේවත් විචනය කරයි ඒකයි ගුරුහණු කියන්නේ සම්හාර දේවල් නොසත්වා පව කරගන්න මිනිසු නොසත්වා පින මදි මිනිසුන්ට මේව නොසෙත්වා සමහරවල් කියන්න බෑ ඒක තා හොඳ හරියක් තිනේ කියන්න බෑ කිව්වොත් එහේ මේක එඩිට් කරන්න මේ දේශනා තාපාර පූජා කරන්න කියලා කිව්වලු එයාට හිතෙනවා මේ හාමුදුරුව මාව ප්‍රතික්ෂේප කරන එකක් නෑ මගේ දානි ප්‍රතික්ෂේප කරන ගැන බලන්න ඒ ලැබෙන සෙනෙහස බලන්න ඒ ලැබෙන කරුණාව පුද්ගලීග්ගේ නෙමෙයි ඒ ස්වභාවය බලන්න එහෙනම් අරුමයක්ද භාගිතුන් වහන්සේ ඉදිරියේ සුනීත සෝපකල දමනුනා කියන එක. එදා සුනීත පාරට බැස් පාරෙන් බිමට බැස්සේ අර කද කරේ තියාගන්නේ. පිටුනේ එහෙමයි මේ ශාසනය. භික්ෂුවකට වෙන ජීවිතයක් නැහැ. පරපටි බද්දාමේ ජීවිකාති පබ්බජිතන අබින්නම් පච්ච වෙකිතා. බලන්න පිදුනේ කොච්චර දෙයක්ද කියලා. ඒකයි. ඒක දන්නවා. ඒ දන්නවා කියන්නේ හැමෝටම වෙන්නේ නැහැ. සමහර මිනිස්සු ඕක දකිනවා. සමහර කට්ටිය අනුමෝදන් වෙනවා. සමහර මේ දන් දෙන මිනිස්සුන්ට ඒකට දානයක් දෙන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇයි ඒ? හේතු ප්‍රත්‍ය ගැලපෙන්නේ නැහැ. පුණ්‍ය ශක්තිය නැගෙන්න. මේ දන් දෙන මිනිස්සු දෙන්න හිතෙන්නේ නැහැ. වැඳලා යනවා. හැබැයි දන් දුන් නැති සමහර මිනිස්සුන්ට දන් දෙන්න හිතෙනවා බලන්න පින ගැලපෙන විදිය. කොහෙද යන මිනිස්සේ දානයක් පූජා කරනවා සමහරට දන් දෙන්න ඉන්න දන් සමහරට මේ දානයක් දුන්න මිනිස්සු දාන දෙන්න හිතෙන්නේ නැහැ වෙලාවට. එහෙනම් හොඳටම තේරෙනවා මේක පුද්ගලික කරන එකක් නෙමෙයි. මේක ඒ ඒ මොහොතට ඒ ඒ තැන ඒ ඒ පුණ්‍ය ශක්තියින් එක්ක මේ විද්‍යාමාන ස්වභාවය. සමහර ඔබට කොච්චර මිස් වෙලාද එහෙම තැන්. සමඩෝ බිසි නැත්නම් වාහනය කියන්නේ සමඩ හිතෙන්නේ නැහැ. සමඩ පාස් වුණාට පස්සේ දෙනවා ගොඩාදුර ගියර පස්සේ දෙනවා සමඩ හයි අඳුර පින්න පස්සේ දන්නේ නැහැ වඩින්නේ. එහෙම දෙනවා සමඩ. ඒතර ගිහින් ඉවරයි. එනර අපේක්ෂා රහිතව දෙන දානයක් කියන්නේ. දැන් ඔබටත් පින්න පස්සේ අපු දෙන්න අවස්ථාව හම්බලා තිනවනේ. දන්නවනේ. වඩින බව කොහොමද දන්නවන්නේ? ඒක හොඳයි නැත්තේ නැහැ. මධ්‍යම ඕමක මට්ටමේ හැර පිනක් වෙනවා. වේ උත්කෘෂ්ඨ පිනක් වෙනවා. බලාපොරොත්තු නැති මොහොතක දෙන්න පුළුවන් උනොත් ඒක. ඒකයි පින වෙන විදිහ හරි වෙනස්. ඒ නිසා මේ ශාසනය නැවත ගොඩ නැගී ඒ පරිසර නැව සකස් වෙයි. ඒක තමයි මේ හැම දෙයක් තුළම වෙන්නේ. ඒ නිසා ඔබට අනුමෝදන් වෙන්න අපි මේ කාරණේ මතක් කරේ. ඔය වගේ දේවල් ගොඩාක් වෙනවා. සමහර දේවල් අපිට කියන්න අමාරුයි. මොකද කීවට පස්සේ විවිධ පැති වලට ගන්න ඕනේ ඒවා. ඒ නිසා. ඉතින් ඒ නිසා වෙන්න මෙහෙම පරිසරය තුළ නැවත මේ ධහම ඉස්මතු වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන සහ ඔබ තාම මේ ධර්ම මාර්ගය යන කෙනෙක් වශයෙන්, තාම මේක එළිලා ඉන්න කෙනෙක් වශයෙන් හිතා ගන්න තාම ශාසනය නම් ජීවමානව පවතී. ඉදිරියට තාම මේ ගොඩාක් වෙනස් වෙයි. හැබැයි අර අතට අහු මාර්ගයෙන් බේරෙන්න. ඒකත් බලන්න. එතකොට පිංගුතුනේ අපි කතා කරන ගියා මේ දවස් ටිකේම මේ ධර්මයේ තුල ඇත්තටම හිත මූලික වෙන වැඩපිළිලක්. හිත මූලික වෙන වැඩපිළිලේදී අපි දන්නවා හිත කියන කොටස හිත කියන ස්වභාවය එකම එක දෙයක් හැම වෙලාවෙම කරනවා. ඒ මොකද්ද? හිත මේ වෙලාවේ කරන්නේ මොකද්ද? හිත හැම වෙලාවෙම මොකද්ද කරන්නේ? දේවල් දැනගන්නවා, හඳුනගන්නවා. ඔయిత එහා දෙයක් හිත කරනවද? හිත හිතනවද? එහෙම නැත්නම් හිතින් හිතට හිතෙනවද? නැත්තම් හිතට හිතෙන දේවල් දැනගන්නව හඳුනගන්නවද? අපි කියනවා හිතට හිතෙනවා. ඒවත් හිතට හැඟෙනවා. හිතට හැඟෙන්නේ මොනවද? හිතට හැඟෙන දේ අපි දැනගන්න හඳුනගන්න නේද? හැඟුනේ මොකද්ද කියලා අපි දැන හඳුනගන්න නැද්ද? හඳුනගන්න. එහෙනම් හිතේ ප්‍රධාන කාර්යය මොකද්ද? දැන හඳුනගන්න එක. ඔය දැන හඳුනගන්නේ මොනවද ඇත්තටම? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශද අරමුණුද? නැත්තම් ද්‍රව්‍යව සතු පුද්ගලද? හඳුනාගන්නේ හිත හැම වෙලාවෙම දැන හඳුනාගන්නේ. දැන් මේ වෙලාවේ ඔබට ඉස්සරහින් පිටිපස්සෙන් දෙපැත්තෙන් උඩින් යටින් ඔය හැමතැනම තිබ්බොත් තියෙන්නේ ද්‍රව්‍ය වස්තු සත්ව පුද්ගලද නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශද? හා අපිට හිතෙන්නේ අපිට හැඟෙන්නේ අපි දරාගෙන ඉන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියලාද? එහෙනම් නැත්නම් ද්‍රව්‍ය වස්තු සතුපුද්ගල කියලාද? දැන් මෙන්න මේ හිතෙන් මේක හිත කියලා ගත්තොත් හිතක් 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 පාසා හෙවත් හිතක් හිතක් ගානේ අපට අහු අපට අපි අපිට අපට තේරලා තියෙන අපි දැන හඳුනගන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණුද නැත්නම් ද්‍රව්‍ය වස් සත්පුද්ගලද? අපි නොනිමි ගමනක යන්නේ මේ වෙනුවෙන්ද ඒ වෙනුවෙන්ද? මට නිකන් කියන්න ඔබට එහා පැත්තේ මෙහා පැත්තේ සත්තු කියන එක අයින් කරන්නක පුද්ගලෝ ඇත්තෙම නැද්ද? දැන් ඔබට දෙපැත්තෙන් ඉස්සරහින් පිටිපස්සෙන් උඩිනුත් ඉන්නවත් දන්නේ නැහැ. හැබැයි ආරාධනා කරෙන්න කියලා. හරි. ආ. මේ කට්ටිය නැද්ද? දෙපැත්ත බලපුවාම ඉස්සරහා පිටිපස්ස බලපුවාම පේන්නේ මේවද නැත්නම් මේවද? පුද්ගලයෝ ඉන්නේ හොඳටම. එතකොට ඉඳගෙන ඉන්න එකේ ඉඳලා උඩ යට හතර කොන බලපුවාම තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ මේ දෙක දැන් නැහනේ. ආ. ඒවත් එක්කෙන අරමුණුද නැත්නම් මේවා මේවද? ද්‍රව්‍ය වස්තුද? පුටුව කියන්නේ ඔබට තියෙන එකක්ම පුටුව කියන්නේ වස්තුවක්මයි නේද? ඈ ඔබට නිකන් පුටුව කියන්නේ පුටුව කියන එක නිකන් දැන් නිකන් සාමාන්‍ය ස්වභාවයෙන් පුටුව කියන එක ඔබට හැඟෙන්නේ නිකන් රූප සටහනක් විදිහට නැත්නම් පුටුවක් විදිහටද? පුටුවක් විදිහට. දැන් එහා පැත්තේ මෙහා පැත්තේ දෙපැත්තේ ඉන්න කෙනා නිකන් රූප මාත්‍රයක්, ශබ්ද මාත්‍රයක් වගේද නිකන් ඔබට අරමුණු වෙන්නේ? ඔබට නිකන් දැනලා තියෙන්නේ නැත්නම් නිකන් මේ පුද්ගලයෙක් විදිහටද? රූප මාත්‍රයක් එහෙම කියලා කියන්නේ නැහැ. කොහේ අහයි කොහෙද මාත්‍රේ තියෙන්නේ කියලා. මේක නේද? මෙන්න මේ හිතේ අන්තිමටම දෙන ප්‍රතිඵලය. මට කියන්න මෙහෙ ඕන්නේ. මෙන්න මේකෙන් එහා මෙන්න මේ ස්වභාවයෙන් එහා අදේපා ඊයේ මේ හිතක් ගානේ ආපු සියලුම අරමුණු වලට අදාළ සිතුවිලි ක්‍රියාවදන් නැගෙද්දී ඒ සිතුවිලි ක්‍රියාවදන් ඇතුලේ ඔබ හිත කීයකින් මෙන්න මේ ස්වභාවයෙන් අරමුණු කරාද නැත්තම් ඇත්තටම උනේ මේක විතරද? දකීද නිවන්? දැනුත් හොඳටම බලපුවාම පේන රූප මාත්‍රද නැත්තම් පුද්ගල කුට්ටිද? හැබැයි ඇත්තටම හිතේ ස්වභාවය මොකද්ද? හිතක් ගන්න දැනගන්නව හඳුනගන්නව. දැන හඳුනගන්නේ සත්‍යේ පුද්ගලයේද නැත්තම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණුද? ඇත්තටම හිත කැවෙන්නේ මෙච්චරයි. හැබැයි ඒක අන්තිම ප්‍රතිඵලය බෙන්න මේ තැඟුල ගිහින් නවතිනවා. මට නිකන් කියන්න බෙන්න මෙහෙම. නිකන් කියන්න උනා හිතන්න බලන්න. මේ වෙලාවේ ඔබ ළඟින්ම කෙනෙක් ඉඳන් ඉන්නකේ ප්‍රශ්නේ මොකද්ද කියලා. දැන් ඔය ඉන්නේ බෙන්න මේ කෙනෙක්. තරහම කෙනා නෙමෙයි නං ඉඳන් ඉන්නේ. නොදන්නම කෙනෙකුත් නෙමෙයි නං ඉඳන් ඉන්නේ. ඈ නිින්ද ගිහින් ඔළුව ඇඟට පාත් වෙලා නැත්තම්. මෙයාගේ ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නයක් ඇත්තරම නැහනේ. ඔය හොඳට අපූර්වට ඉඳන් ඉන්නේ. ආ. ඒ වගේම තව ඉඳන් ඉන්නේ පුටුවක් උඩනේ. ඕක ජරජර ගානේ නැත්තම් හොඳට ඇඟේ ගානට තියෙනවනම්. තාම කොන්දරි දෙන්නේ, පසරි දෙන්නේ නැත්තම්. ආ. ඔය ඉඳන් ඉන්න වස්තුවේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නයක් නැහැ. මොකද නිවන් දකින්න ඕන. මේ කිසි ප්‍රශ්නයක් නැතුව මේ තියෙන්නේ. කරදර දුදන සමගෙහිදී හැමවර අපි කියන්නේ ඒ කට්ටිය ගැන. එළියට ගිහිල්ලා කට්ටිය අපි කියන්නේ. මං කියන්නේ ඇයි නිවන් දකින්න ඕනේ? ඉතින් ඕක තමයි මිනිස්සු අහන්නේ පිස්සුද උඹලට කියලා. මේ මෙච්චර හොඳ දේවල් තියෙද්දි මේ මෙච්චර හොඳ මිනිස්සු ඉද්දි නිවන් දකින්න? ඉතින් හරි. ඔබටත් තාම ප්‍රශ්නයක් හොයාගන්න බැරි එකේ. මොකක්ද තියෙන ප්‍රශ්නේ? නේ? ආ ඔය දෙකම වෙනවනේ කුට්ටියක් ඇතුලේ. එයාට කියන්නේ මම කියලා. හා මම කියන කෙනා පුටුව උඩ ඉඳගෙන තව කෙනෙක් දැක මේ අහන ඒවා තුලේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඇත්තටම ඔය කතන්දරේ බලලා පස්සේ ප්‍රශ්නයක් නැ නේද? මම ඉඳගෙන පුටුව උඩ වටෙත් පිරිසක් එක්ක ඉඳගෙන බණ අහන එකේ තියෙන ගැටලුව මොකද්ද? ආදයන් ඔතන මට කියන්න බලන්න, ඔතන මොකේටද අපි දාන්න ඕන කියලා. අනිච්ච දුක් අනත මොකද්ද මෙතන? ඇයි මේ බලින් උත්සාහ කරන්නේ? අමතකයි නේද මග වඩන තියෙන බව? ඇයි අමතක? ඉතින් මේ දෙකේ ප්‍රශ්නයක් නැහැ. බෝඩ් එකක් පේනවා. ඉතින් මේකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ ටික අයින් කරලා දානකො හිතන හිතින්. දැන් මේ පේන එකේ ගැටලු මොකද්ද? මං කියන ඇහි මෙච්චර නිවන් දකින්න හදිසිය. ඇත්තටම ප්‍රශ්නයක් නැහනේ. දැන් ඔහොම ප්‍රශ්නයක් නැති අපට නේද බුදුහාමුදුරුවෝ කිව්වේ හිස ගිනිගත්තෙක් එගින් නිවන්න හැමෙක් කරන්න කියලා. ඇත්තටම හිස ගිනිගත්තෙක් එගින් නිවන්න කෝ ප්‍රශ්න? ගියදර තියෙන ප්‍රශ්න ගන්න මං අහන්නේ. කෝ ප්‍රශ්න? දැන් මේ පුද්ගලයෝ පේනවා හොඳටෝම. මේ වස්තු තියෙනවා හොඳටෝම. ඒවා මට කිසිම ප්‍රශ්නයක් නැහැ දැනට. පුටුව කැඩිලත් නැහැ, එහා පැත්ත ගෙන ගොරවන්නෙත් නැහැ, බයින්නෙත් නැහැ. ඉතින් මොකක්ද තියෙන ගැටලුව? මේ වගේ අවස්ථාවක නිවන් දකින්න ඕනේ නැහැ පිංගතුනේ. මං කියන්නේ මේ ලෝකෙන් යන්න හිතෙයිද? එහෙම ඕනේ නැහැ. යන්න ඕනේද ඇත්තට මේ වගේ තියෙන ලෝකෙ? මේ හොඳට මේ ටික තියෙනවනම් යන්න ඕනේද? ඒකයි මිනිස්සු ඉන්න හදන්නේ. ඇයි ඉන්න හදන්නේ? මේ ප්‍රශ්න නැහැ. ප්‍රශ්නේ දැක කෙනා තමයි මේකේ තේරණ හදන්නේ. හැබැයි මෙතන තියෙනවා නිකන් හිතලා බලන්න. මෙතන තියෙන මේ සියල්ලටම කියනවා බුදුරජාන් වහන්සේ, මේ සියල්ලටම කියනවා එක වචනයක්. ලෝකය මේ ලෝකයේ තියෙන සත්තු පුද්ගලයෝ ද්‍රව්‍ය වස්තු මට ඕන විදිහට තියෙනවා නම් ගැටලුවක් නැහැ නේද? එහෙනම් නිවන් දකින්න ඇත්තට මිනිසුන්ට ඕන මේ ටික ඕන විදිහට නැති එක නේද? මට වෙන්න මෙහෙම කියන්න. පිංගතුනේ, සතුටින් ඉන්න මිනිස්සුන්ගෙන් කරදරයක් නැහැ. කරදරේ තියෙන කාගෙන්ද? සතුටින් ඉන්න හදන අයගෙන්. ඉන්න එකත් නෙමේ ප්‍රශ්නේ. බෙන්නේ මේ ඉන්න කෙනාට බේමේ ඉන්නේ මෙයානම්. මේ ඉන්නේ මම නම්. මට නිකන් ඉන්න බෑ. එයාට ඕන මේ ලෝකේ ප්‍රිය මధుර විදියට ඉන්න, හෙවත් සැපෙන් ඉන්න සතුටිනුත් පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒ කට්ටියගේ ලෝකෙට ප්‍රශ්න නැහැ. ඒ කට්ටිය සම්බන්ධයෙන් බය වෙන්න දෙයක් නැහැ. බයක් තර්ජනයක් තියෙන්නේ සතුටින් ඉන්න හදන පිරිසකින්. එහෙනම් කෙනෙකුට ලේසියෙන් ඉන්න බෑ, නිකන් ඉන්නත් බෑ. එයාට ඕන සතුටින් ඉන්න. සතුටින් ඉන්න නම් එයාගේ ලෝකෙ වෙන්න මේව විතරයි තියෙන්න ඕන. මේ හැම අරමුණක් පාසාම හිත විජයන්න හැම අරමුණක් පාසාම එයාට මේ ලෝකෙ වෙන්න මේ දේවල් තියෙන්න ඕන. ඒ දේවල් එක්ක ඉන්න ඕන. ඒ දේවල් එක්ක ඉද්දි තමයි වෙන්න මේව ලැබෙන්නේ. වෙන්න මේ දේවල් එක්ක ඉඳගෙන තමයි මේව හොයන්නේ. හැබැයි මේ දේවල් එක්ක ඉඳගෙන මේව හොයද්දි මේක ලැබෙද්දි ඇත්තටම දැන් ප්‍රශ්නයක් නැහනේ. ප්‍රශ්නයක් තියෙනවා අහිමි වෙද්දි. ඒ නිසා තමයි මේ ලොකු මිනිස්සු නිවන් දකින්න උත්සාහ කරන්නේ. මිසක් එහෙම නැතුව මිසක් මේක ඇත්ත දැකලා නෙමෙයි. හේවත් වෙන්න මේ දුක කියන එකේ ආර්ය සත්‍ය දැකලා නෙමෙයි. මේක තමයි ලෝකයේ තියෙන පළවෙනි ආර්ය සත්‍ය. මේ ආර්ය සත්‍ය. හැබැයි දුක කියන එක අපි දකින්නේ අපේ ලෝකේ දුක වෙන්නේ වෙන්න මේ දේවල් මෙහෙම තියන් ඉන්න බැයි නම් තමයි දුක. එතකොට තමයි නිවන් දකින්න ඕනේ. අපි හැමෝම නිවන් දකින්න උසකන ඔය නිසා. මිසක් මේ නිසා නෙමෙයි. ඒ තමයි පටන් ගන්න තැන. ඒකයි ප්‍රශ්නයක් අහපුවා මොකද මෙතන ප්‍රශ්නේ කියලා. බලෙන් ප්‍රශ්නයක් දැන් හොයන්න ඕන. මට මිනිස්සු පේනවා. වස්තුතු තියෙනවා. ඉතින් මේක මට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නයක් නැති නිසා තමයි මග වැඩෙන්නේ නැත්තේ. හැබැයි මේවා කැඩිලා බිඳිලා නැහිලා යන වසංගේ තියාගන්න බැරි වෙනවා අමාරු වෙනවා. එතකොට දැන් මොකද කරන්නේ? එතකොට ටග්ගල ක්‍රමයක් කරන ඉදහස් වෙන්න. දැන් මොකද? දැන් නිවන් දකින්න එතකොට. ඇයි නිවන් දකින්නේ? මේ ප්‍රශ්නනේ. හැබැයි ඒවා ප්‍රශ්න නෙමෙයි. ඒවා ලෝකේ ප්‍රශ්න. ඇත්තම ප්‍රශ්න තියෙන්නේ බෙන්න මෙතන. නිකන් ඔබ හිතලා බලන්න. ඇයි ඔබ නිවන් දකින්න ඕන කියලා? මොකක්ද තියෙන ප්‍රශ්නේ? ආහපු ගමන් ප්‍රශ්නේ මොකද කියලා තේරෙයි. බෙන්න මෙව්වා වසඟේ තියාගන්න බෑනේ. ඒක අවස්ථාවක කෝරරව්වකින් රජතුමා එතුමාගේ උයනට වැඩලා ඉන්නවා රට්ටපාල මහරහතන් වහන්සේ. 80 මහා ශ්‍රාවකෙන්ගෙන් රාහුල මහරහතන් වහන්සේගේ සම වයස් කාලිනව. අසීමිත ධනයක් තිබ්බ කෙනෙක්. බොහොම සාමාන්‍ය රාහුල මහරහතන් වහන්සේලා වගේම සමවයස් වලින් පිරිණම් පාපු රහතන් වහන්සේනම අසීමිත ධනයක් තිබ්බ කෙනෙක්. මුන්නාස වැඩිලා ඉන්නවා කියලා ආරංචි වෙනවා. මේ රජතුමා දන්නවා රට්ටපාල කුමාර කෙනෙක් කවුද, කෝ වගේ කෙනෙක්ද කියලා. ඒ කියන්නේ සදහැසිතින් පැවිදි ඌවනතර අග්‍රතම අග්‍රස්ථානයේ වුණා හිටියේ මේ ශාසනයේ. සදහැසිතින් පැවිදි ඌවනතර අග්‍ර තම අග්‍රස්ථානයේ. අසුමා ශ්‍රාවකගේ ඒ අසුමා ශ්‍රාවකයන්ගේ දින ඒ ස්ථානේ අති කියන්නේ සද්ධාවෙන් පැගෙන පැකින් ඒ හද්දා සිතින් පැදුන කෙනෙක්. එයා අහනවා මේ ලෝකේ මිනිස්සු හතරක් නිසා ලෝකේ අතහරිනවා. ඒ තමයි ජරාව නිසා, ව්‍යාධිය නිසා, ඒ වගේම තමයි ඥාතීන් නිසා, භෝග සම්පත් නිසා ජරාවෙන් ව්‍යාධයටපත් වෙලා, ඒ වගේම තමයි ජරාවෙන් ඒවා රෝග වලින් ව්‍යාධයටපත් වෙලා, ඥාතීන්ගේ ව්‍යාධයටපත් වෙලා, ඒ වගේම තමයි භවභෝග වෙනසිලා ලෝකෙ මිනිස්සු අතහැරලා යනවා ලෝකේ. හැබැයි ඔබට ඔය හතරම වෙන්නේ නැතුව, කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබ වහන්සේ ඇයි ඔහොම ඉන්නේ? භද්‍ර යෞවනේ ඔබ වහන්සේ ඇයි ඔහොම ඉන්නේ? මේ ගිහි කාල හිතවතෙක් මේ රජතුමා ඇවිල්ලා අහනවා. කියනවා රජතුමනි මට කරුණු හතරක් අවබෝධ වුණා. ආන්ගේ අවබෝධුන කරුණු හතරට මට උත්තර ලැබෙනවා මේ ශාසනයෙන්. මට ලැබුණා. ඒ නිසා මම පැවිදි වුණා. කරුණු හතරක් කියනවා. උපනීයති ලෝකෝ වද්දුව. මේ සියල්ලක්ම ජරා මරණ කරා යනවා, නවත්තන්න බෑ. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. මේ ස්ථිර පැවැත්මක් නැති නවත්තන්න බැරි සත්වය යද්දි මේ කිසිම සත්වෙකුට රැකවරණයක් නැහැ. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. රැකවරණයක් නැහැ. අපි ඉන්ෂුරන්ස් එකක් දාලා තිබ්බට, අපිට යම් ආයෝජනයක් තිබ්බට, ඒ ඔක්කොම තිබ්බට මේ ජරා මරණ කර යන සත්වයාට, ස්ථිර පැවැත්මක් නැති සත්වයාට රැකවරණයක් නැහැ. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. ඒ තමයි දෙවෙනි කාරණේ. තව කාරණයක් තියෙනවා මහරජ. ඒ තමයි අස්සසෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන්. අස්සසෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන්. මේ සියලුම සත්වයා මේ එක් රැස් කරන හැම දෙයක්ම අතහැරලා දාලා යන්නේ. කිසිම දෙයක් තියාගන්න බෑ. හැබැයි මහරජ, නමුත් මේ සත්වයා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. නමුත් මහරජ, මේ සත්වයා තෘප්තිමත් වෙන්නේ නැහැ, සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඌණයි පිරෙන්නේ නැහැ. තණ්හාවේ දාසයක් වෙලා ඉන්නේ. යම් දවසක උපදුණා නම් යම් මරණ මොහොත යම් මරණ දක්වා මරණ දක්වා හිතක් ගානේ තණ්හාවේ දාසයක් වෙලා ඉන්නවා. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. බෙන්න මේ කරුණු හතරට උත්තර නෑ මහරජ මේ ලෝකේ. බෙන්න මේක මට භාග්‍යතුන් වහන්සේගේ බෙන්න මේ ආර්ය සත්‍ය තුලින් අවබෝධ වුණා. බෙන්න මේ සත්‍ය තුලින් මට ඒක අවබෝධ වුණා. ආන් ඒ අවබෝධය මත මට පිහිටලා ඉද්දී මට ඒ ප්‍රශ්නට උත්තර හම්බෙලා තියෙනවා. ඒ නිසා මම පැවිදුණා මහරජ. හිතක් ගන්න ඔච්චරයි වෙන්නේ. කිසිම දෙයක ස්ථිර පැවැත්මක් නැහැ. විනාශේ කරා යනවා. කිසිම රැකවරණයක් නැහැ. හැම දෙයක්ම අතහැරලා යන්න තියෙන්නේ. හැබැයි ඒ බව දැන දැනත් හිතක් ගානේ ඌණයි. පිරෙන්නේ නැහැ. පුරව ගන්න බෑ. හැම වෙලාවෙම තියෙනවා ඌණතාවයක්. මේ හිතක් ගානේ ඌණතාවයක් තියෙනවා. ආන් ඒ ඌණතාවේ විඳවන අවස්ථාව තමයි අපි දකින්නේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි මේ ඌණතාවයත් එක්ක ක්‍රියාත්මක ස්වභාවය අපි දකින්නේ ප්‍රශ්නයක් කියලා. ඒ නිසා අදටත් දැන් ඉස්සරහපෙන් රූප ගැන අහුවොත් මොකද්ද මේ ඉස්සරහපෙන් රූපවල මිනිස් සත්තු නම් ඉන්නේ ඉස්සරහයි මිනිස්සු නම් ඉඳන් ඉන්නේ පිළි මේ ඔබේම පිරිස නම් ඉන්නේ මොකක්ද තියෙන ප්‍රශ්නේ නිවන් දකින්නේ. ඇයි මානසිකාරය කරන්න ඕනේ? ඔය වස්තු වල මොකක්ද තියෙන ප්‍රශ්නේ? මේ ඌණතාවයේ තේරුම් ගන්න බෑ. ඒ ඌණතාවය කියන්නේ දකින්න ඕන සත්‍යයක්. ඒක දකින්න නම් ඒක අවබෝධ වෙන්න ඕන. ඒක මානසිකාරය වෙන්න ඕන. මානසිකාරුණ තමයි අවබෝධයෙන්. ඒකයි පංච විමුක්තායතන අවශ්‍ය වෙන්නේ. පංච විමුක්තායතනේ පළවෙනි එක සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සාකච්ඡාව, ධර්ම මානසිකාරය සජ්ජායනය. ඔය පහ තමයි බෙන්න මේ ස්වභාවයෙන් එළියට යන්න හේතු වෙන්නේ. අවශ්‍ය පරිසරය හදන්නේ. එහෙනම් ඇත්තටම අපි බලමු මොකද්ද ප්‍රශ්නේ. ඇත්තටම මොකද්ද ප්‍රශ්නේ? දැන් නම් මොකද ප්‍රශ්නේ? බෝඩ් එක මගේ බාගෙට මකුණන්නේ. ඒක ප්‍රශ්නය. හරි. අපි හොඳටම දන්නවා හිත කියන එක මේ තමයි හිත. හිතක් ගානේ දේවල් ලෝකේ දැනගන්නව හඳුනගන්නවා. හිතේ ස්වභාවය තමයි දැන ගැනීම හඳුනා ගැනීම. මට කියන්න මේ බෝඩ් එක කියලා ඔබට හැඟෙන එක හෙවත් ඔබ ඔය දැන හඳුනා ගන්න එකම නේද ඔය හිත කියන්නේ? ද නැත්තම් හිත වෙනයි බෝඩ් එක වෙනයිද? දැන් ඇහැයි රූපයයි ගැටිලා දැන් ඔබට ඇසයි රූපයයි
ගැටිලා රූප ගැන බෝඩ් එක
මේ ගැටිලා දැන හැඳිනීමක් වෙනවනේ. මේ දැන හැඳිනීම වෙද්දී මේ බෝඩ් එක කියලා හඳුනා ගන්න එකම නේද හිත කියන්නේ? ද නැත්තම් තව එකක් තියෙනවද? ඒ කියන්නේ උඩින් බෝඩ් එක හඳුනාගෙන ඈ
යට හිත තියනවද?
එහෙම නැත්තම් මේ සියලුම හේතුන්ගේ එකතුව නේද බෝඩ් එක කියලා කියන්නේ? මේ වෙලාවේ ඇහැයි රූපයයි ගැටිලා යම් එකතුවීමක් වෙනවාද ඒ එකතුන මොහොත නේද සුදු පාට බෝඩ් එක කියලා කියන්නේ එකතුව වෙනම තිබ්බා බෝඩ් එක වෙනම තිබ්බද නැත්නම් එකතුවම ඒ හේතුන්ගේ හඳුනා ගැනීමම නේද බෝඩ් එක කියලා කියන්නේ තා ඔබ දන්න වචුලෙන් කිව්වොත් එහෙම ඒ හේතු ටික එකතු වෙලා සම්බූත වෙන එකම නේද බෝඩ් එක කියලා කියන්නේ ඒ එකතුවට නේද බෝඩ් එක කියලා කියන්නේ මිසක් බෝඩ් එක කියලා හැංගෙන මොහොතට බෝඩ් එකක් වෙනම තිබ්බ හැංගීමක් වෙනව තිබ්බද නැත්නම් ඒ දෙකම එකක්ද දෙකම එකක් එහෙනම් අපට තේරෙනවා හිතක් 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 ගානේ යම් හඳුනා ගැනීමක් වෙනවනම් ඒ හඳුනාගත්තේ ඒ සම්භූතයමයි නේද ඒ හේතුන්ගේ එකතුවමයි නේද? gedara gedara කියද්දී යම් හිතට හැඟීමක් ආවනම් ඒ හැඟීම එද්දී යම් රූපසරණකුත් නැවුණනම් ඒ රූපසරණත් එක්ක ආපු හැඟීම කියන්නේ ඒ හේතුන්ගේ ඒ එකතුව නේද? ද නැත්තම් ඒක වෙනයි අරක වෙනයිද? ඒ කියන්නේ මං අහන එක දෙකක්ද නැත්තම් ඒක එකක්ද? එකක් හැම වෙලාවෙම හඳුනා ගැනීම වෙනම තියෙනවා ඒ කියන්නේ හිත කියන එක වෙනම තියෙනවා ඒකත් එක්ක අපි කියමුකෝ gedara කියන එක මේක වෙනම තියෙනවද නැත්නම් මේ හඳුනා ගැනීමද මේ හිත කියන්නේ එහෙනම් මේ gedara කියන්නේ මේ හඳුනා ගැනීම නේද ඒවත් ඒ හේතුන්ගේ එකතුවමයි නේද? දෙකක් විදිහට තියෙන්නේ නැත්නම් ඔක්කොම එකටද තියෙන්නේ ඒ මොහොතට. එකයි. එහෙනම් යම් හේතු යම් හේතුන්ගේ එකතු වීමක් ඇද්ද? ඒ එකතුන හේතුවට අදාළව ඒ මොහොතේ මොකද නිකුත් වෙන්නේ හැදෙන්නේ ඵලයක් හැදෙනවා ඒක මොකද්ද එහෙම කියන්න පුළුවන්ද එකතු වෙන්නේ මොන වගේ හේතු ටිකක්ද ඒ හේතු වලට අදාළව ඵලයක් මොකද්ද වෙන්නේ වෙන්න මේ හිත ඇතුලේ දැන හඳුනා ගන්නවා එහෙනම් මේ දැන හඳුනා ගැනීම කියන්නේ හේතුන් ටිකක් නිසා හටගත් දෙයක් ද එහෙම නැත්නම් හේතු වෙනම තිබිලා හිත වෙනම තිබිලා හටගත් එකක්ද හේතුයි හිතයි වෙනම තිබිලා හටගත් එකක්ද නැත්නම් මේ හේතුන්ගේ එකතුමද මේ ඵලය කියලා කියන්නේ හේතුන්ගේ එකතුව එහෙනම් හිතක් හිතක් ගානේ හේතු ටිකක් ගැලපුණොත් ඊට අදාළව ඵලයක් හැදෙන එක නවත්තන්න පුළුවන්ද බැයිද? දැන් ඔබ අරහත් වෙනවා. දැන් ඔය හිත ඕමම කියලා එක තැනකදී ලොකු පිම්මක් පැනලි ඉවරලා පයින මොකද්ද? අරහත් වෙර දැන් පැන්න කියනකෝ. දැන් පැන්න ගමන් මේ හිතට හිතන එක ඔක්කොම ඕෆ් වෙලා දැන් නොහිතී යනවද? එහෙම නැත්නම් මේ හේතු ප්‍රත්‍ය මේ හැදෙන දේවල් හැදෙනවමද හැදෙනවා ඒ හැදෙදිද ඒ දන්නේ gedara නම් අඳුන ගන්න gedara කියලා නැත්නම් gedara gedara වාන ආන වාහන ඔක්කොම අඳුන ගන්නවනේ අමුතු වෙන්නේ නැනේ එහෙම එකපාරව නිකන් අරහත් වුණ ගමන් ඔක්කොම නිකන් ඕෆ් වෙලා වගේ යන්නේ නේද අහලා නැහැ නේ එහෙම අහලා නැතිනම් අපි දැනට විශ්වාස කරමු මේක එහෙම වෙන්නේ නැති බැරි එහෙම කියලා හේවත් මේ දැන හඳුන ගැනීම නැති වෙනවද නැති වෙන්නේ එහෙනම් හේතු ටික ගැලපුණොත් ඊට අදාළ ඵලයක් මේ හිත විසින් දැනගන්නවා හඳුනගන්නවා ඒකෙන් නිදහස් වෙන්න බෑ එහෙනම් ඒක හේතු ටික ගැලපුණාම ඒ අදාළ ඵලය දැන හඳුනා ගන්න එක මේ ලෝකයේ තියෙන ලක්ෂණයක්. ඒකට කියනවා දුක්ඛ ලක්ෂණය කියලා. හේතු ටිකක් එකතු වුණාට පස්සේ දැන හඳුනන ස්වභාවය, දැන හැදිනෙන ස්වභාවය ලෝකේ නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි කියන්නේ යතාහි අංග සම්බාරා හෝති සද්දෝ රතෝ ඉති. ඒවං කන්දේසු සත්තේසු හෝති සත්තෝති සම්මුති. යතාහි අංග සම්බාරා හෝති සද්දෝ රතෝ ඉති. මේ අවශ්‍ය දේවල් ටික රතයකට අවශ්‍ය දේවල් ටික එකතු වුණාට පස්සේ ඒකට අපි කියන රතයක් කියලා. රතයක් කියන්නේ එතකොට අපි වාහනයක් කියලා කියන්නේ අපි කාර් එකක් කියලා කියන්නේ එතකොට අපි පිළිගත්තට කාර් එකක් කියලා ඒක කාර් එකක්ද නැත්තම් හේතුන් නිසා හටගත්ත ඵලයක්ද? ඒ හේතුන් නිසා හටගත්ත ඵලය නේද මේ කාර්ය කියලා අපිට හිතට දැනෙන්නේ. මම මේක ඉස්සර කියනවා තව කොහොමද වෙන්නේ කියලා. එහෙනම් කාර්ය කියන හේතු ගොඩක මොකද්ද? හේතු ගොඩක එකතුවක්. යතාහි අංග සම්බාරා හෝති සද්දෝ රතෝ ඉති. රතය කියලා කියන්නේ යතාහි අංග සම්බාරා මහා හේතු ගොඩක එකතුවක්. ඔය මස්ලේ කයක් කියලා කියන්නේ මොකද්ද? ඔය මේ අපි ඉස්සෙල්ලා කියවර පුද්ගල කියලා. අපි දැන් මේ දෙකක් ගැන කතා කරන්නේ. මේ අපි කතා කරන්නේ ද්‍රව්‍ය පුද්ගල කියන කොටසෙන් ගණන් යන යන්නේ. ඒ කියන්නේ වස්තු කියලා කිය අපි කියන්නේ. එතකොට අපිට වස්තුවක් නෙවෙයි, වස්තුවක් නෙමේ වාහනය කියලා කියන්නේ. ඒ වස්තුව කියන වාහනේ අපි හොඳටම දන්නවා හේතුන් ගොඩක එකතුවක්. ඒ ගැන කවුරුත් කියලා දෙන්න ඕනද? දැන් ඔබ දන්නේ නැද්ද වාහනේ හැදිලා තියෙන හේතු වලින් කියලා? දන්න නැත්නම් කාර් එක දිහා බලපන්, කාර් එක දැක්කම දන්නේ නැද්ද ඔක හැදුනේ කොහොමද කියලා? දන්නවනේ. දන්නේ නැද්ද? දන්නවා. නමුත් ඒ දැනගන්න දේද මතුවෙන්නේ තනි කාර් එකක්ද ඉස්මතු වෙන්නේ හැම වෙලාවෙම? අපි දන්නවනේ හොඳටම මිනිස්සෙක් කියලා කියන්නේ කොටස් 32ක එකතුවක් කියලා. 48ක් තියෙනවා. නමුත් 32ක් ප්‍රකටයිනේ. අපි හොඳටම දන්නවනේ මේ 32 එකතුවක් කියලා. නමුත් අපට අහුවෙන්නේ තනි එකක් විදිහටද නැත්නම් කොටස් විදිහටද? තනි එකක් විදිහට. එහෙනම් අපි හොඳටම දන්නවා මේ හේතුන්ගේ එකතුව තමයි මේ වස්තු පුද්ගල කියලා එක එන්නේ ඉස්සරහට. අපි දන්නවා ඒවා හේතුන්ගෙන් හැදෙන්නේ කියලා. හැබැයි අපි එක දෙයක් දන්නේ නැහැ. ඒක හැදෙන්නේ මේ මොහොතේ. කාර් එක කියන එක ඔබ දන් හිතන් ඉන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක් කියලාද? නැත්නම් ඒක තියෙන එකක් කියලාද? තියෙන එකක්. අපේ ලෝකේ මොකද්ද කාර් එක කියන්නේ? තියෙනවා. හැබැයි ඇත්තටම බුදුහාම දේශනා කරනවා ඒක හිතක් හිතක් ගානේ හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතේ මොකද්ද වෙන්නේ? හැදෙනවා. අපි තණ්හා වෙන්නේ, අපි බැඳෙන්නේ, අපි බලාපොරොත්තු තියන් ඉන්නේ මේ මොහොතේ හැදෙන එක සම්බන්ධයෙන්ද නැත්නම් මේ තිනික සම්බන්ධයෙන්ද? නමුත් පරමාර්ථ සත්‍ය පරමාර්ථ සත්‍ය ඇත්තටම වෙන දේ ඇත්තටම ඔය හිත ඇතුලේ වෙන්නේ මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් කාර්ය කියලා මොකක්ද වෙන්නේ විද්‍යාමනෝවත් හැංගෙනවා මේ හේතු ගැළපුණාට පස්සේ එන හඳුනා ගැනීම කාර්යක ඒක පච්චුප්පන්නයි පච්චුප්පන්නයි කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක් මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් තමයි වෙන්න මේ විද්‍යාමානිය වෙන්නේ ඒක වෙන්නේ හිතක හැබැයි හිතක ඒක වෙද්දී ඊට පල්ලෙහින් එකක් වෙනවා හිත කියනවා මේක මොන වෙන එකක්ද මේ ලෝකේ තියෙන එකක් ඒකත් කොහෙද කියන්න තියනවා කියලා එළියේ එළියේ තියෙනකන් තියෙන ඒවා කැඩිලා බිඳිලා නැහිලා යනකන් අපිට ප්‍රශ්නයක් ඇත්තටම නැහැ හේතුව අපි වෙන්න මේ පිළිගැනීම ඉන්නේ ඔය පිළිගැනීම වැරදි පිළිගැනීම වැරදි කියන්නේ ඇත්තටම හිතක් 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 ගන්න මොකද්ද වෙන්නේ මේක මේ මොහොතේ හැංගෙන්නේ ඒ හැංගෙන එව්වා මේ ලෝකෙ තියනව නෙමේ මේ මොහොතට හේතු ප්‍රත්‍යයෙන් තියනවා කියලා මොකද්ද වෙන්නේ හැංගෙනවා ඒ නිසා ඒ තියනවා කියලා හැංගෙන එක සම්මුතියක් ඒවං කන්දේසු සත්තේසු හෝති සත්තෝති සම්මුති සම්මුතිය මත පිහිටලා දැන හඳුනා ගැනීම නෙමේ ප්‍රශ්නේ සම්මුතිය තියෙන දෙයක් කියලා පිළිගත් එකයි ප්‍රශ්නේ භාග්‍යතුන් වහන්සේට සංඝරත්නය වඩෙද්දි හේතු ප්‍රත්‍යයෙන් උන්වහන්සේ දන්නවා සංඝරත්නය වඩිනවා කියලා ඒක උන්වහන්සේ දන්නවා හැබැයි ඒ දැනගන්න එක සම්මුතියක් බව දන්නවා ඒ මොහොතේට වෙන මේ මොහොතේ වෙන හේතු ප්‍රත්‍යයෙන් වෙන දෙයක් බව 100%ක්ම දන්නවා අපිට හිතෙනවා මේ ඉන්න පිරිසක්ම වඩිනවා අපි පිළිගන්නවා ඒක උන්වහන්සේ සත්‍ය පිළිගන්නවා අපි කොච්චර හිතන් හිටියත් ඉන්න පිරිසක් වඩිනවා කියලා ඒක නෙමේ සත්‍ය ඒක තමයි ලෝකෙට ලොකුම බොරුව ඉන්න පිරිසක් වඩිනවා නෙමේ තියෙන එකක් පේනව නෙමේ හේතු ප්‍රත්‍යයෙන් ගැළපෙද්දී වෙන්න මේ ඵලය විද්‍යාමානව හිතට හැංගෙනවා මේක මේ ලෝකේ තියෙන එකක් කියලා කාර් එක කියලා හැංගෙන එක නෙමේ ප්‍රශ්නේ ඒ සම්මුතිය දැන හඳුනා ගන්න එක නෙමේ ප්‍රශ්නේ ඒ සම්මුතිය සම්බන්ධයෙන් තියෙනවා වැරදි දෘෂ්ටියක් ඕකට කියනවා මිච්ඡා දෘෂ්ටි කියලා වැරදි ඇදහිීමක් තියෙනවා වැරදි පිළිගැනීමක් තියෙනවා වැරදි අනුගත වීමක් තියෙනවා ආන් ඒ අනුගත වීම වැරදි නිසා ඒ වැරදි බව නොදැන්න අනුගත වීම හැම වෙලාවෙම අපි ප්‍රිය මధుර ස්වභාවයෙන් තියන උත්සාහ කරනවා හැබැයි ඇත්තටම වෙන්නේ හිතක් 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 ගානේ හැම වෙලාවෙම වෙන දෙයක් තියෙනවා ඒ තමයි හේතු ගැළපෙද්දී අදාළ ඵලය මොකද්ද වෙන්නේ හිතට හැංගෙනවා ඒක තමයි මේ දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ. මේ දුක්ඛ ලක්ෂණය කියන්නේ පින්වතුනි. දුක නෙමේ. මේක ලක්ෂණයක්. දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ හේතු ටිකක් එකතු වෙද්දී ඊට අදාළ දෙයක් දැන ගැනීම හඳුනා ගැනීම. මේ ලක්ෂණය නිදහස් වෙන්න බෑ. පිරිනුවම් පණතක්ක ඔය හිතට හේතු ගැළපුණාට පස්සේ මේ දේවල් දැන හඳුනගන්න එකෙන් නිදහස් වෙන්න බෑ නාමගොත්තුල මොකද්ද තියෙන්නේ දෘෂ්ටිය මොකද්ද තියෙන්නේ ඒක දැන හඳුනගන්න නිදහස් වෙන්න බෑ ඒ දැන හඳුන ගැනීම වැරද්දකුත් නෙමේ හැබැයි වැරද්දක් තියෙනවා ඒ තමයි දැන හඳුනගන්න දේවල් අපි හිතන් ඉන්න මොනවා කියලා ලෝකේ තියෙනවා කියලා මේ ස්වභාවයේ පුද්ගල ස්වභාවයේ මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් දැන හැදින එකක් ඒක. ඒක මේ මොහොතේ වෙන එකක්. ඒක තා විශ්සර ගන්නම් වෙන්න මෙහෙම. මේ කතා කරන්නේ අනිච්ච පැත්තට. අපි හොඳටම දන්නවා හේතු ප්‍රත්‍යයෙන් හිත හත ගන්න අපි මෙච්චර කතා කරේ ඒකනේ. එතකොට හිත කියන එක මේ ටිකක් තියරි ටික යන්නේ ඉස්සර කතා වෙලා තිබුත් අපි කතා කරමු ප්‍රැක්ටිකලිම බලන්න කියලා. ඉතින් මුලින් පැහැදිලි වෙන්න එපේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. අපි තෝ මේක තමයි කාර්යය කියලා අන්තිමට මාස් වැඩ. හරි. එතකොට මේ රූප හටගන්නේ කොහොමද? අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාරත් එක්ක රූපේ නිබ්බත් වුණා. වේදනාවෙත් අවිද්‍යා තෘෂ්ණා කර්ම ස්පර්ශත් එක්ක නිබ්බත් වුණා. මේ තුනෙත් මේ දෙකෙත් එහෙමයි. අන්තිමට මේකේ අවිද්‍යා තෘෂ්ණා කර්ම නාම රූප නිබ්බත් වුණා. අන්තිමටම හිතට ආව කාර්ය කියලා. මෙන්න මේක තමයි අපේ ලෝකේ දැන් කාර්ය එක කියලා හඳුනාගද්දී මෙන්න මෙහෙම දෙයක් වෙනවා සිත් ඇතුලේ. මුලින්ම රූප ස්වභාවය, මෙන්න මේ නාමයි නාම රූප ප්‍රත්‍යයෙන් කාර්යක කියලා හැඳින්නවා. මෙහෙම එකක් තමයි හිත ඇතුලේ වෙන්නේ. නමුත් අපට අන්තිමටම අපි දරා ගන්නවා මේ කාර්යක කියලා එකක් තියෙනවා කියලා. නමුත් මේ ක්‍රියාවලියම ඇත්තටම එකක්ද නැත්නම් ගොඩක්ද? හෙවත් මේ ක්‍රියාවලියම එකක්ද නැත්නම් ඒක කයක්ද? කයක් කියලා කියන්නේ මොකද්ද? මස්ලේ ඇඟක් කියන එකද? සමූහයක් මේ හැම එක මොකද්ද? සමූහයක්. එහෙනම් රූපය කියන එක අපි හොඳටම දන්නවා තනියෙන් හටගත් එකක්ද ද නැත්නම් මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්ද? මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. මේ වේදනාව කියන එක තනියෙන් හටගත් එකක්ද හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්ද? තව සරලව කිව්වොත් එහෙම මේ රූපය කියන්නේම බෙන්න මේ හේතුන්ගේ ඵලය නේද? ඈ නිබ්බත්ති කියලා කියන්නේ මේ හේතුන්ගේ ඵලය. බෙන්න මේ හේතුඵල ඔක්කොම එකතු වෙලා නේද මේ කාර්ය කෙනෙක් නිස්පාදේ හිතේ හැදුනේ. එහෙනම් කාර්යක කියන්නේ එකක්ද නැත්නම් බෙන්න මේ වගේ ලොකු ක්‍රියාවලියක එක ප්‍රතිඵලයක්ද? එහෙනම් අපි පිළිගත්තට මේක තියෙන එකක් කියලා, මේක ඇත්තරම තියෙන එකක්ද, එහෙම නැත්නම් වෙන්න මේ හිත ඇතුලේ හැදෙන එකක්ද? හැදෙන එකක්. ඒක කවුරුත් හැදුවද නැත්නම් අවශ්‍ය හේතු ගැලපෙද්දි හැදුනද? ඕකට කියනවා සංකාර කරනවා කියලා. අහලා තියෙනවනේ වචනය. සබ්බේ සංඛාරා අනත්තා. එහෙනම් මේ සංඛාර කියන කොටසම අනිච්චයි නං, සංඛාර කියන කොටස අනිච්චයි නං, හොඳට තේරෙනවද මේ එකක් නෙමෙයි කියලා? දැන් මේ තියරිය කියන්නේ මේක එකක් නෙමෙයි නේද? අපි දැන් මෙතනින් අන්තිම පිළිගැනීම තිබ්බට වාහනේ කියලා මේක එකක්ද නැත්නම් හේතු ගොඩක? හේතු ගොඩක එකතුවක්ද?
මේ තමයි ඵලය.
හිතක් ගානේ වෙන්නේ පිඟුතුනි. ඒ මොහොතේ හේතු ටික ගැළපි ඒ ඒ අදාළ සම්මුතිය මොකද්ද වෙන්නේ? දැනගන්නවා, හඳුනාගන්නවා. ඒවං කන්දේසු සත්තෝසි හෝති සත්තෝති සම්මුති. බෙන්න මේ ස්කන්ධයන්, මේ රූපස්කන්ධ, වේදන සංඥා සංකාර, මේ සියලු ස්කන්ධ එකතු වුණාට පස්සේ ලක්ෂණයක් තියෙනවා හිත ඇතුලේ, දැනගන්නවා හඳුනාගන්නවා කියලා. ඒකෙන් නිදහස් වෙන්න බෑ. හැබැයි බෙන්න මේ දැන හඳුනා ගැනීමේ ඇත්ත අපි හිතට පුරුදු කරන්න ඕන. මේ දැන හඳුනා ගන්න එක ඇත්තටම මේ හිතට පුරුදු කරන්න පුරුදු කරන්න පුරුදු කරන්න අපට වස්තු වශයෙන් නෙමෙයි මේ පේන්න පටන් ගන්න. පුද්ගල වශයෙන් නෙමෙයි මේ පේන්න පටන් ගන්න. ඒ කියන්නේ මේ කැඩි කැඩි බිඳි බිඳි එහෙම යනවා පේනවද කියන්නේ? නෑ නෑ. යමක් දැන හැඳිනෙද්දී ඒ දැන හැඳිනීමේ යථාර්ථය පේන්න පටන් ගන්නවා. පුද්ගලයෙක් දැන හැඳිනෙද්දී, ඒ කියන්නේ ඇස් කන් ආසා දිව එකතුල එහෙම හිතනව නෙමෙයි. මේක මේ මොහොතේ හිතක හැදෙන දෙයක්. හිතේ තිබ්බ දෙයක් නෙමෙයි. හිතේ තියෙන දෙයක්ුත් නෙමෙයි. අනාගතයේ හිතේ හැදෙන දෙයක්ුත් නෙමෙයි. හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතේ හිත තුල විද්‍යාමාන ස්වභාවයක්, හිතට හැඟෙන දෙයක් බව දැනුනොත් ආන් අර තණ්හාව ටික ටික ෂය වෙන්න පටන් ගන්නවා. බලාපොරොත්තුව ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒ ඔස්සේ හඹාගෙන යාම ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඇයි අපි හඹාගෙන යන්නේ? ඇයි නවතින්න බැරි? අපට ඒක හැම වෙලාවෙම මොකක්ද මේ ලෝකේ? මේ ලෝකේ මොන දේවල්ද ඒවා? මේ ලෝකේ තියෙන දේවල් තුන් කාලයෙන් කොතන හරි තැනක, අතීතයේ වේවා අනාගතයේ වේවා මේ මොහොතේ වේවා, තියෙනවා කියලා පිළිගත්තනම් ඒ දේ සම්බන්ධව තණ්හා නොවි ඉන්න බෑ. හැබැයි ඇත්තටම අපට ඒවා තියෙනවා. අපේ ඇත්තම අපට ඇත්තම මේ හිතේ අපේව තියෙනවා. අපටව තියෙනවා වෙලා. ඒ නිසා මේක නිදහස් වෙන්න බෑ. ඒ නිසා හිතක් 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 ගාණි හිතේ ඌණතාවයක් තියෙනවා. මේ දේවල් ඒ මට්ටමින් තියාගන්න හෝ ඊට එහා දෙයක් දැන හඳුනගන්න, තියාගන්න හෝ දැන හඳුනගන්න හැම වෙලම හිතේ ඌණතාවයක් තියෙනවා. ඒ ඌණතාවයේ තියෙන්නේ පිඟුතුනි, හිතට හැඟෙන මේ හේතු ප්‍රත්‍යයෙන් හිතේ හැඟෙන දේවල් සම්බන්ධයෙන් නෙමෙයි, බෙන්න මේ ලෝකේ තියෙන දේවල් සම්බන්ධයෙන්. නමුත් ඇත්තම හිතේ ස්වභාවය, ඇත්තම හිත කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය මොකද්ද වෙන්නේ? දැන හැඳින්න එකක්. ඔන්න ඕක අපි හිතට ඔප්පු කරන්න ඕන. ඒකයි මග වඩනවා කියලා කරන්න බෑ. මේ ස්වභාවය මොකක් තියෙන්නේ? දකින්න. ඒකයි ඔබට එකපාරම මිනිස්සු ඉන්නව කියලා දකිද්දි ප්‍රශ්නයක් නැහැ. ඇයි? අපි දකින්නේ ඉන්න පිරිසක්. අපට මතක් වෙන්නේ හිටපු පිරිසක්. අපි බලාපොරොත්තු වෙන්නේ ඉන්න පිරිසක් බලන්න. හෙවත් මේ අපට හිතෙනවා, මේ හිතට හැඟෙනවා, මේ එන අරමුණ මේ ලෝකෙ තියෙන දෙයක්, තිබ්බ දෙයක්, තියෙන්න තියෙන දෙයක්. නමුත් ඇත්තටම වෙන්නේ එහෙම එකක් නෙමෙයි. ඇත්තටම වෙන්නේ ඒ ඒ ස්වභාවයේ හේතු ප්‍රත්‍ය මොකද්ද වෙන්නේ? හැඟෙනවා. හෙවත් දැනගන්නවා, හඳුනාගන්නවා. බෙන්න මේ දැන හඳුනාගන්න ස්වභාවය ලෝකේ තියෙන එකක් බවට ගන්නවා කියලා කියන්න පිඳුනේ. ඒකට කියනවා ලොකු දුකක්. ඒකට කියනවා බෙන්න මේකට කියනවා ඉස්සරහට වැටෙනවා. අපි අපිට දැන් හිතනවා නිකන් මේ කට්ටිය ඉන්නවා කියලා. අපිට හිතනවා නිකන් ඔය ඉබේ වෙන එකක් කියලා හිතෙන්නේ. ඕක ඉබේ නෙමෙයි වෙන්නේ පිඳුනේ. ඔය ඇතුලේ හිත කෑ ගහගෙන ගොඩනගන එකක් ඕක. ඇත්තටම වෙන්නේ දැන හැඳින්න තැන, දැන හැඳිනීම කියන එකට එහා
මේ හිතේ වෙන්වීමක් තියෙනවා, වෙන්කර ගැනීමක් තියෙනවා. මේ සත්‍යය කොහොමද ඉන්නවම තමයි. මේ ලෝකේ වස්තු තියෙනවම තමයි. මට ඇහැට, කනට, නාසයට, දිවට, කයට මේ මේ පෙනෙන්නේ, ඇහෙන්න දැනෙන මොනවද? මේ ලෝකේ තියෙන දේවල්මයි. ප්‍රියදීනි, තියෙනවා කියලා ඇත්තට මොකද්ද වෙන්නේ? හැංගෙනවා. ඉන්නවා කියලා ඇත්තට මොකද්ද වෙන්නේ? හැංගෙනවා. හැංගෙනවා නම් ඒක හැංගෙන දෙයක් නම් හේතු අනන්ත අප්‍රමාණ හේතු ප්‍රත්‍යයක හැංගෙන දෙයක් නම් ඒ හැංගෙන්නේ නිච්ඡද අනිච්ඡද? ඇයි අනිච්චයි කියන්නේ? හේතු අනන්ත අප්‍රමාණ හේතු ප්‍රත්‍යකින් ඒ මොහොතට, ඒ මොහොතේ හිතේ හැංගෙන එකක් නේද? හේවත් ඒක හේතු ගොඩක එකතුවක් නේද? ඒක කයක් නේද? මස්ලේ නෙමෙයි, ගොඩක එකතුවක්. ඒකයි අනිච්ඡං කයට්ටේන කියන්නේ. මේක කය අර්ථයෙන් දකින්න. මේක කයක්, අනිච්ච කයක්. කය කියන්නේ මේක එකක් නෙමෙයි. ඒ කියන්නේ දැන් එකක් නෙමෙයි, එකක් නෙමෙයි කියලා කීපරක් ජප කරොත් හරියද වැඩේ? එහෙම වෙන්නේ නැහැ. මේක මෙහෙම සූත්‍රයකට දාලා හිතුව කියලා හරියන්නේත් නැහැ. මේක චිත්ත අභ්‍යන්තරයට තේරෙන්න ඕනේ. ආන් ඒ තේරෙන තැනදී ඔන්න ඔය හැංගෙන දේවල් සම්බන්ධයෙන් හංගින, හෙවත් මේ හිතට හැංගෙන මේ සියලුම රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් තුලින් හැදෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු සම්බන්ධයෙන් හිතේ දුක හටගන්නේ. දුක හටගන්නේ කියලා කියන්නේ මේ ලෝකේ තියෙනවා කියලා හිත පිළිගන්නේ නැති මට්ටමක් එනවා. ඒක බලෙන් කරන්න බෑ. පිලිගන්නේ නැති මට්ටමට එන්න 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 ඔය හිතේ වේගය අඩු වෙන පටන් ගන්නවා. ආන් ඒකට කියනවා රාගක්කයෝ, දේශක්කයෝ, මෝහක්කයෝ. රාග, දේශ, මෝහ වෙන්නේ පිංගුතුනේ වෙන්න මේ ස්වභාවය නොදන්න නිසා. රාග වෙන්නේ තියෙන දේවල් එක්ක, ද්වේෂ වෙන්නේ තියෙන දේවල් එක්ක, බලාපොරොත්තු තියෙන්නේ තියෙන දේවල් එක්ක. ඇත්තටම මේවා තියෙනව නෙමේ, මේ මොහොතේ හිතට හැඟෙන බව දන්නවනම් රාග වෙන්න තැනක් තියනවද? දේශ වෙන්න තැනක් තියනවද? හේවත් දෙයක් තියනවද? රාග, දේශ, මෝහ වෙන්නේ හැම වෙලාවෙම ලෝකේ තියෙන දේවල් එක්කද නැති දේවල් එක්කද? තියෙන දේවල් එක්ක. ඒක හිතේ තිබ්බත් ඇති. හිතේ හරි කමන්නේ නැහැ, තියෙනවනම් දැන් මොකද්ද වෙන්නේ? එක්ක රාගයයි සම්බන්ධව, නැත්නම් දේශයයි, නැත්තම් මොහයි. හැබැයි ඒක තියෙනව නෙමේ, ඒක හැංගෙන බව දන්නවනම්, ඒක හැංගෙන බව දන්නවනම් බැඳෙන්න තැනක් හම්බෙයිද? ඒකයි කියන්නේ තැන නැති කරගන්න කියලා. හිත හැම වෙලාවෙම හොයන්නේ මොකද්ද? තැන. මොන තැනද? ඉන්න තැන. කොහෙද? කොහේ හරි කමක් නැහැ. අපි ගැන තැන නැති කරගන්න කියලා කියන්නේ. තැන නැති කරගන්න යන්නේ එහෙම. තැන නැති කරගන්න නම් බලෙන් කරන්න බෑ. තැනක් නැති බව හිතට අවබෝධ වෙන්න ඕන. අපි හිතමුකෝ ඇත්තටම ලෝකේ තියෙනවමයි කියලා. දැන් කොහොමත් ඉතින් තියෙනවයි කිය අය මුතින් හිතන දේ අපි පිළිගන්නේ කිය ඕකයි. ඕකයි අමුතින් හිතන දේක් තියෙනවා අපි හඳුනන්නේ නේද? හිතන තියෙනවා කියන එක. හා. ඒ කොහොමත් තියෙන එකනේ. හා. තියෙන එකේ ඔය දැන් මෙච්චර කල් තියන් හිටපේ ඔය තියෙන එක හම්බුණාද? තාම හොයනවනේ. තියෙනවා හරි තියෙනවම නම් එකපාරෙන් දෙපාරෙන් හරි හම්බෙන්න එපැයි. හැබැයි හම්බෙන්නේත් නැහැ. හම්බුන්නේ නැහැ කියලා ඔය හම්බුන්නේ නැහැ කියලා ඉවරලා. තියෙන එකක් නෙමෙයි කියලා පිළිගන්න කැමතිත් නැහැ. ඒකයි.
අර කියන්නේ පැනසර නොවන සතනිස් දන්න පැහැර. ඒ පැහැර යනවා. ඇද දාලා යනවා. එහෙම ඉන්න බෑ. දන්නව නෑ කියලා නැති වුණාට මිදෙන්න බෑ. ඒකෙන් ගැලවෙන්න බෑ. ඒකෙන් නැකෙටින්න බෑ. අර කියන්නේ උට්ටාණය වෙනවා කියලා කියන සමහර ඒ වගේ. ඔගේ තමයි අනිත් අර්ථවලින් ඔය ගිහින් තියෙන්නේ. ඒවා කිව්වොත් එහෙම. ලයිට් උත් යනවනේ. ඒකෙක් නැගී හිටින්න බෑ. නමුත් හිතට පෙන්වන තිනන්නේ ස්වභාවය. පිඟුතුනි යමක් හිත කරන එකයි හිත කියන එකයි ඒ වගේම තමයි ඇත්ත ස්වභාවයට හිත තියන් ඉන්න එකයි කියන එක තුනක්නේ. එහෙනම් මේ ලෝකේ ඇත්තට හිත තියනවා කියන කොච්චර සුන්දර වෙනවද? හිත නැතිම දෙයක් කරන්න හදන එකයි හිත නැතිම දෙකක් කියන්න හදන එකයි මේ ලෝකේ ඇත්තම ස්වභාවයේ අරමුණු කරගෙන ඇත්තම සබ හිත තියන් ඉන්නවා කියලා කියන එක. ඒවත් මේ ඇත්තම ස්වභාවය මානසිකාරය කරනවා කියලා කියන එක. ඒකයි මේ සද්ධර්මයේ ආශ්චර්යය අද්භූතයි කියලා කියන්නේ. ඒ ආශ්චර්ය අද්භූත ස්වභාවය කියලා කියන්නේ බෙන්න මේ සත්‍ය බෙන්න මේ තියෙන ලෝකෙන් බෙන්න මේ හේතුඵල ලෝකය තුලින් මේක බෙන්න මේ තියෙනවා කියලා බලන් ඉන්න ලෝකේ හේතුඵල ලෝකෙන් දකින්නවා කියන එක තමයි ආශ්චර්ය අද්භූත ස්වභාවය. එහෙනම් හොඳට තේරුම් ගන්න හිතක් ගානේ ඇත්තටම වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් දේවල් හැංගිනවා. ඒ හැංගිනේවා හේතු ප්‍රත්‍යයෙන් වෙන්නේ. ඒ හැංගෙන එක එළියේ තියෙන එකක්වත් හිතේ තියෙන එකක්වත් නෙමෙයි. හේතු ප්‍රත්‍යයෙන් හිත මූලික කරගෙන මොකද්ද වෙන්නේ? හැංගිනවා. ඒක අනිච්චයි. අනිච්චයි කියලා කියන්නේ ඒකේ එකක් නෙමෙයි. ඒක මේ හිත ඇතුලේ විද්‍යාමාන ස්වභාවයෙන් යුක්තයි. මේ ලෝකේ තියන්න පුළුවන් එකක් නෙමෙයි. සිතුවිලි ක්‍රියා වදන් ඔස්සේ එන සියලුම රූප, සියලුම ශබ්ද, සියලුම ගන්ධ, සියලුම රස, සියලුම ස්පර්ශයන්, සියලුම අරමුණු. මෙන්න මේ හේතු ප්‍රත්‍යයෙන් හිත ඇතුලේ හැඟිනවා. එක හැඟින එකක් හැඟින දෙයක් හැඟින එකක් මිසක් තියෙන එකක්ද නෑ. එළියේ තියෙන එකක්ද නෑ. ඇතුලේ තියෙන එකක්ද ඒත් නෑ. නමුත් හේතු ගැලපුණාට පස්සේ නොහැඟී තියෙන එකක්ද නෑ. හැඟෙනවා. හැඟෙන එක නෙමෙයි ප්‍රශ්නේ. හැඟෙන එක වෙන්න මෙතනින් පිළිගත් එකයි ප්‍රශ්නේ. ඒ පිළිගැනීම කාල තුනකටත් දාගත් අතීත වර්තමාන අනාගත කියලා. කොහොම දාගත්තත් කොච්චර බැලුවත් ඒක ඇත්තටම ලෝකේ ඇත්ත කරලා තියාගන්න පුළුවන් එකක්ද නැත්නම් ඒ මොහොත හේතු ප්‍රත්‍යයෙන් හිතට හැංගෙන එකක්ද? එහෙනම් මේ ලෝකේ සියල්ලක්ම සියල්ල සියල්ල කියලාත් කියන්නේ නේද? ඔක්කොම ගන්න පුළුවන් මේ පහකින් ගන්නෙ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පහෙන් ගන්නවා සියල්ල. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහෙන් ගන්නෙ සියල්ල. සියල්ල මොකද්ද? අනිච්චයි. ඒක හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතේ හටගන්න එකක්. තව නිකන් ඔබේ තීරණ භාෂාවෙන් කියොත් එහෙම මේ වෙද්දි අරමුණු කොච්චර ආවද? මේ වෙදි කොච්චරද දැන හඳුනගත්තද? කෝ දැන් ඒවා කොහෙන් දාවේ? කොහාටද ගියේ? නමුත් ඒක දෙවනි පාර අරමුණු වෙද්දිම හිතෙන්නේ මොකක් වුණාද කියලාද? අර තියෙන එකම තමයි මේ මට මතක් වුණා තමයි හිතෙන්නේ. ඇත්තටම තියෙන එක මතක් වුණාද? එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් ඒ අරමුණ දැන හඳුනගත්තද? තියෙන එක හඳුනගත්ත නෙමේ හේතු ප්‍රත්‍යයෙන් දැනගත් හඳුනගත්තා. හැබැයි හැම වෙලාවෙම හිතෙන්නේ තියෙන එව්වා, තිබ්බ ඒවා, මේ මොහොතේ තියෙන එව්වා දැන හඳුනා ගන්නවා, ඒවත් එක්ක ඉන්නෝම කියලා තමයි හැම වෙලාවෙම හිතියදහස තියෙන්නේ. නමුත් එහෙම එකක් නෙමෙයි ඇත්තටම වෙන්නේ. වෙන්න මේ හේතු ගැලපෙද්දී ඊට අදාළ දෙයක් දැනගන්නවා හඳුනගන්නවා. හිතක් හිතක් ගාන වෙන්න ඕක. ඕකට කියනවා සංකාර කරනවා කියලා. ඒ සංකාර කරනවා හෙවත් ජීවත් වෙනවා කියලා කියන්නේ ආන් ඒ දැන හඳුනගන්න දේවල් සම්බන්ධයෙන්, දැන හැඳිනීම සම්බන්ධයෙන්, සිතින්, කයින්, වචනේ. සිතින්, කයින්, වචනේ ක්‍රියා වෙනවා. ඇත්තටම සංකාරත් එක්ක වෙන්නේ ක්‍රියා. හැබැයි ඒ සංකාර තියෙනවා කියලා මට්ටමෙන් ගත්තොත් හේවත් ඒක අபிසංකාරනොත් මේවා ක්‍රියාද නැත්නම් කර්මද? කර්ම. ආන් ඒ කර්මවල ප්‍රතිඵලයක් තමයි ගිහිල්ලා මේකේ තැම්පත් වෙන්නේ. කරන කර්මයේ තැම්පත් වෙනවා කියලාද? විපාකයක් විදියට. ඕක තමයි අපාර හැදෙන්නේ. ඒකයි කියන්නේ මම අද වේගෙන් කරුණු ටිකක් කියව තේරෙන්නේ නැති වෙදි මම කියන්නේ. ඒකයි කියන්නේ අර වෙන්න මේ කර්ම මේ ಗುಣ මෙතනින් උන කර්ම තමයි අන්තිම විපාක වශයෙන් තැම්පත් වෙලා මේ ඇවිල්ලා නැවත මේ එන්නේ. ඒකයි තමයි කියන්නේ පෙර අවිද්‍යා තෘෂ්ණා කර්ම නිසා මේ වෙලාව මොකක්ද වෙනවා කියලා කියන්නේ. හිත හැදෙනවා කියලා කියන්නේ. ඒක හිතන්න එපා. ගොඩක් ගොඩක් ගැඹුරට ගියා දේශනාව. මේරි ගමත කරන්නකෝ දැනට. හොඳටම තේරෙනව නේද? හිතක් 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 ගාන වෙන්නේ දැන ගැනීමක් හඳුනා ගැනීමක්. ඒ දැන හැඳිනීම කියන්නේ අපි කොහොම පිළිගත්තත් ඒක වෙන්නේ වෙන්න මේ හේතු ප්‍රත්‍යයෙන්. ඒ හේතු නොදන්න මට්ටමේ මෙහෙම තියෙනවා. අපි දන්න මට්ටමින් හිතන් ඉන්නවා මේ ගස් ගෝලන් තියෙනවා, මේ රූප තියෙනවා, එළිය තියෙනවා, මේ ඔක්කොම. ඒවත් එක්ක වෙන්න මේ වගේ තව නොදන්න, අපට නොහැඟින, අපට අල්ලන්න බැරි අනන්ත අප්‍රමාණ හේතු ගොඩක එකතුවක් තමයි වෙන්න මේ හැඳිනීම කියලා කියන්නේ. අනන්ත අප්‍රමාණ හේතු ගොඩක එකතුවක් මේ මොහොතේ හිත තුල හටගන්න. ඒක හේතු ප්‍රත්‍යයයි. හේතු නිසා හටගත් එකක්. ඔය හැම හිතක්ම හේතුක ඵලයක්. තියෙන එකක්ද? නෑ. තිබ්බෙකක්ද? අනාගතයේ තියෙන එකක්ද? එහෙම නැත්නම් මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. හේතු ප්‍රත්‍යයෙන් නම් හටගන්නේ ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හේවත් ඒ හේතු ප්‍රත්‍යයෙන් හැඟෙන එක සම්බන්ධයෙන් මට කියන්න කොයි හේතුවට අපි තණ්හා වෙන්න ඕන කියලා. කොයි හේතුවට අපි රාග වෙන්න ඕන කියලා කියන බා. කොයි හේතුවද ද්වේෂ වෙන්න ඕන? කොයි හේතුව මෝහ වෙන්න ඕන? එහෙම එකක් ඇත්තරම තියෙනවද? හැබැයි නැති වුණාට එහෙම එකක් හැංගෙන්නේ නැද්ද? හැංගෙනවා. ඒ හැංගෙන එක හැංගෙන බව දන්නවනම්, ඒ හැංගෙන එක අනිච්ච බව දන්නවනම්, හැංගෙන එක නෙමේ ප්‍රශ්නේ. හැංගෙන එක ප්‍රශ්නයක් නැහැ. අනිච්ච බව දන්නවනම්, අනිච්ච බව දන්නවනම් හැංගෙන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි හැංගෙන එක ප්‍රශ්නයක් වෙන්නේ අනිච්ච බව නොදන්න නිසා. ඒ නිසා හිතක් 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 ගානේ බලාපොරොත්තුවක් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. වෙන්න මේ තියෙනවා තමන්ට ඕන විදිහට තියාගන්න, දැනගන්න, දැකගන්න, හඳුනාගන්න බලාපොරොත්තුවක් තියෙන්නේ හැම වෙලාවෙම ලෝකෙ තියෙන එකක් සම්බන්ධයෙන්. ලෝකෙ දේවල් තියෙනව නෙමේ, ඇත්තට මොකද්ද වෙන්නේ? හැංගෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හැංගෙනවා. මේ වෙන හැම දෙයක්ම වෙන්නේ හැංගෙන එකක්. තිබුණ එකක් හැංගුණාද? තියෙන ඒව හැංගෙනවද? මේ මොහොතේ හරි අතීතේ හරි අනාගතේ හරි තියෙන ඒව හැංගෙනවද? නැත්තම් හේතු ප්‍රත්‍යයෙන් හැංගෙනවද? හේතු ප්‍රත්‍යයෙන් හැංගෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හැංගින්නේ තියෙනේවද? තිබ්බේවද? තියෙන්න තියෙනේවද? නැත්තම් හේතු ප්‍රත්‍යයෙන් එකතුනේකද? හේතු ප්‍රත්‍යයෙන් එකතුනේක. එහෙනම් යම් හැඳිනීමක් කියන්නේ හේතු ප්‍රත්‍යයම් මුණ එකතු වීමක්. ඒවත් ඒක කයක්. අතීතයේ තිබ්බ එකක්ද? අනාගතයේ තියෙන එකක්ද? මේ මොහොත තියෙන එකක්ද? නැත්තම් හේතු ප්‍රත්‍ය එකතුන කයක්ද? කයක්. ඒක එකක් නෙමෙයි. ඒක මොකද්ද? කයක්. තිබ්බනම් තියෙන්නේ මොකද්ද? එකක්. තියෙනවනම් තියෙන්න වෙන ඕන. තියෙනවනම් තියෙන්න වෙන. තියෙනවනම් තියෙන්න ඕන. අනාගතේ මොකද්ද? ඒත් එකක්. මේ මොහොත තියෙනවා මොකක්ද තියෙන්නේ? ඒකත් එකක්. එකක්ද තියෙන්නේ? නැත්තම් කයක් එකක් වගේ හැංගෙන එකක්ද වෙන්නේ? අතීතයේ තිබ්බනම් තියෙන්නේ එකක්. තිබ්බ එකක්. අනාගතේ තියෙන්නෙත් එකක්. දැන් තියෙනවනම් තියෙන්නත් ඕන එකක්. හැබැයි ඇත්තටම වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හැංගෙන එකක් නම් එකක් කියලා එක ගන්න පුළුවන්ද? ඔන්න ඕක හිතට ඉදින් පෙන්වන්න ඕන. එහෙම උන් නැත්තම් මේ හැල්ම නවතින්නේ නැහැ. මේ දිවිල්ල නවතින්න බෑ. නිකන් හිතලා බලන්න ඔය කියපු ටික ආශ්චර්යයි අද්භූතයි හරි ප්‍රියමధుරයිද? නැත්තම් අප්‍රිය අමధుරයි හරි කර්කශකයිද? නිකන් මොනවදෝ වගේනේ. ඒ පිළිවෙල එක හිතට පුරුදු නැති හින්දා මේක තේරෙන්න මීට එහා දෙයක් නැහැ. ඒ මානසිකාරය තුළ ඇත්තටම මග වඩනවා කියලා, අනිච්ච වඩනවා කියලා වඩන්න තියෙන ඔච්චරයි. එන අරමුණේ ඇත්ත දකින්න තියෙන්නේ. දැන් අරමුණු ගන්න ඕනද නැත්නම් අරමුණු වෙනවද? වෙනවා. හිත හිතනවද නැත්නම් හිතෙනවද? හිතෙනවා. ඇස් ඇර බලන නැත්නම් පේනවද? පේනවා. කොහොමත් වෙනවා. ඕක ඇත්ත දකින්න තියෙන්නේ. ඒකයි ලේසි නෑ ඉතින්. මූලික ටික කඩා ගන්නක ලේසි නෑ. ඊට පස්සේ පුදුම සුන්දරයි. කැපිගුණ, ඒ කියන්නේ මේ ලෝකේ සත්‍ය දකින්නවා කියන තැන. සත්‍ය මත පිහිටනවා කියන තැන. සත්‍ය අවබෝධය කියන, ඒ කියන්නේ තුන් කාලයකින් මිදෙනවා කියලා කියන්නේ. අපි දැන් කාලෙකට අහු වෙලා නින්නේ. දැන් හිතෙන්නේ නැද්ද උදේ ආපු බම තමයි මේ බණහන්නේ කියලා? තව පැය භාගකින් ඉඳලා දාණ ගන්නත් තියෙන බව, බුද්ධ පූජා තියෙන බව දන්නේ නැද්ද? බුද්ධ පූජා තියෙන තව පැය භාගෙ. ඒ කියන්නේ අතීතයේ දෙයක් වෙනවා. දැන් උදේ ආපු මම දැන් බණහමෙන් ඉඳලා ඉස්සරහට ඒ බුද්ධ පූජාවත් තියලා හවස දේශනත් අහලා පිරිත් නූලකුත් අරන් ගිහලා රොටි කුතුලලා කරනවා. නෑ, ඔහොම නිකන් ඔබට නිකන් දැනෙන්නේ නිකන් මේක නිකන් තැන් තැන් වල නිකන් කැඩි කැඩි යනවද? නැත්තම් එක දිගට යනවද? එක දිගට යනවා. මේ යන්නේ කවු සතා? අරුම පුදුම සතා. නමුත් ඇත්තට වෙන්නේ මේ හිතක් ගන්න ඒ මොහොත දැන හැඳිනීමක් වෙන්නේ. ඒ දැන හැඳිනීම පුදුම හැඟෙන එකක්. ඒක අනිච්චයි. ඒක එකක් නෙවෙයි. නමුත් ඕක ඔය ඔතෙන් ඔය ફોકસ එක හදා ගන්න බෑ. ඉතින් ඇත්ත තුල පිහිටනවා කියලා හිතන්න බෑ. මේ මෙච්චර දෙයක් හිතන්න ඕනේ නෑ. උදේ ඉඳලා මේ දක්වා අපි හිතමුක උදේකුත් තිබ්බ, දැනුත් තිබ්බ, උදේ ඉඳලා මේ දක්වා මං ඉන්නවා කියලා. ඒක සා ඒ ඉන්න කෙනා අහගම පින් කළගමුක මේ දැන් පැය තුනක් ඉඳි ඉන්නවා කියලා. ආ ඔය ඉන්නේ ඇතුලේ හිත කොච්චර පහළ වුණාද? කොහේ හිත? හිතක් ගන්න දැන හැඳින්ින් කී කෝටියක් දැන හැඳින්ින් වුණාද? කොහේවා? කෝ මොකක්ද උනේ? කොහෙන්ද ආවේ? කොහෙන්ද ගියේ? මොනවද උනේ වට? එහෙම හර නිකන් තේනද මේක? නිකන් අනිත්‍යයි කියලා හරි තේරෙනද නිකන්? අනිච්චයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති. මේ සියලුම සංස්කාරයන් අනිච්චයි. අනිච්චයි කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. ඒක තමයි ඇත්තම ස්වභාවය. හේතු ගැළපි ගැළපි ඒ මොහොතේ හිතට ඒක හැංගෙනවා. ඒ හැංගෙන්නේ මේ ලෝකේ තියෙන දේවල් නෙමේ. හේතු ප්‍රත්‍යයෙන් එකතුන දේ මොකද්ද? ඒක හැංගෙනවා. ඒකයි ප්ලෑන් කරලා හිතන්න බැරි. ප්ලෑන් කරලා නම් හිතන්නේ මට කියන්නකෝ තව තප්පර දෙකක් හිතන්නේ මොකද්ද කියලා. දැන් ප්ලෑන් කරලා නම් අපි හිතන්නේ තව තප්පර දෙකක් හිතන්නේ කියන්න බෑ මොකද්ද කියලා. ඊළඟ තප්පරේ මොකද? එහෙම හිතන්න පුළුවන්ද එහෙම? බෑ. හැබැයි ඒක ඒ වෙලට හිතෙද්දී අපි හිතන මොකද්ද ප්ලෑන් කරපු දේ හිතුණා කියලා අපි කියන්නේ මං ඒක හිතුවා කියලා මගේ හිතලා ගත්තා කියන්නේ හිතලා ගත්තා නෙමෙයි හිතුණ එකට දැම්ම අයිතිය මම මේක හිතලා ගත්තා කියලා හැඟුණ එකට අයිතිකාරයක් පැනුවා මිසක් අයිතිකාරය හඟව ගත්තා නෙමෙයි හැඟෙන එකට අයිතිකාරයෙක් පැනෙව්වා මේ තියෙන්නේ යාන වාහන ද්‍රව්‍ය වස්තු මොනවද හැඟෙන ඒවා ඒවට මොකක්ද දැම්මේ අයිතිකාරීත්වය අන්තිමටම අයිතිකාරීත්වය දාලා තියෙන හිතටම ගෙදර කියලා හැඟෙන එක අයිති නේද ඒ තියෙන එකට අයිතිකාරත්වයක් පැනෙවද නැත්නම් හැඟුණ එකට අයිතිකාරත්වයක් පැනෙවද හිතලා බලන්න දරුවා දැන් දරුවා දරුවා කියලා 24/7 පැවිස්තර හිතන හිතනවද නැත්නම් එයා හිතන වෙලාවට මොකයිගේ දරුවාද හිතන්නේ මගේ දරුවා එහෙනම් ඔය හැංගෙන එකට නේද අයිතිකාරයත් දෙපැනෙවේ මිසක් ඇත්තටම ලෝකේ තියෙන එකට අයිතිකාරයත් දෙපැනෙවද නෑ තියෙනවා කියලා මොකද්ද හංගවා ගත්තා තියෙනවා කියලා හැඟුණා හැඟුණ එකට අයිතිත්වේ පැනුණා හැඟුණ එකටයි අයිතිත්වේ පැනුණේ නැතුව තියෙන වල අයිති පැනෙන්නේ නැහැ. කොහොමත් ලෝකේ දේවල් නැහැ. තියෙනවා කියලා මොකද්ද වෙන්නේ? හැංගෙනවා. එහෙනම් තියෙනවා කියලා හැංගුණ එකට අයිතිකාරත්වය පණමු නිසා ආන් ඒ නිසා රාග වුණා, දේශ වුණා, මෝහ වුණා. ඒ නිසා තමයි සසර යන්නේ. තියෙන දේට නෙමෙයි හැංගුණ දේටයි අයිතිකාරත්වය පණවෙන්නේ. මොකද හැංගුණ එක මට උනේ මොකද්ද මේ ලෝකේ? තියෙන එකක් වුණා. යමක්ද හැංගුණේ ඒ හැම එකක්ම ලෝකේ එක්ක තියෙන එකක් නැත්නම් ඉන්න එකක් බඩපතුණා. ඒක ලෝකේ තියෙන එකක් නම් ඉන්න එකක් නම් අයිතිත්වයක් තියෙන අයිතිකාරයෙක් ඉන්න. කවුද අයිතිකාරය? මම. හැබැයි අපි හිතන් ඉන්නේ ලෝකේ මේ තියෙන දේවල් අයිතිත්වය පනවලා තියෙන දේවල් වලට නෙමෙයි අයිතිත්වය පනවන්නේ. තියනවා කියලා ඇත්තටම හැඟුණ හිතටයි ඒ අයිතිත්වය පනවන්න තියෙන්නේ. අන්තිමටම ඔක්කොම කරලා තියෙන කොහෙන්ද? හිතින් විතරයි. ඒකයි කියන්නේ බුදුහාමුදුරුවෝ සබ්බේ පුතජ්ජන උන්මත්තක මේ මිනිස්සුන් පිස්සු කියලා කිව්වේ මිනිස්සු කියලා කියන්නේ සත්‍යකුත් නෙමෙයි මේ හිත් ස්වභාවය සත්වත්වයේ අත්කරගත යමක් යමක් හිතට එන දේ අත්කරගත්තා නම් ඒක කියන සත්ව කියලා යමක් වෙන් කරගත්තා මම මගේ කරගත්තා අයිතිත්වයක් පැනෙව්වා සත්ව ස්වභාවයෙන් දැන් ඉන්නවා ඉන්නේ හැම වෙලම සතෙක් යන්නේ එන්නේ කන්නේ බොන්නේ සත්ව ඊට එහා ගිය පිරිසට කියනවා මුනිවරු කියලා. සත්වත්වයෙන් එහා ඉඳලා සත්ව ස්වභාවය දකිනවා. නමුත් අපිට ඒක වැරද්ද වශයෙන් තේරෙන්නේ නැහැ. හැබැයි හිතක් 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 ගානේ උනේ හැඟුණ එකට අයිතිත්වයක් පෙනුවා. මිසක් තියෙන එකට අයිතිත්වයක් පෙනෙව නෙමෙයි. තියෙනවා කියලා හැඟුණා ඒකට අයිතිත්වයක් පෙනෙව. ඒ අයිතිත්වය තමයි හොයාගෙන බලාපොරොත්තු තියාගෙන ගියේ. පින්දුනි හැම දෙයක්ම හැඟෙන එකක්. අසහරහා හේතු ප්‍රත්‍යයෙන්. අසත් එක්ක හේතු ගැලපුණාම රූපයක් බව හැඟෙනවා. කනත් එක්ක හේතු ගැලපුණාම ගන්ධ සද්දයක් බව හැඟෙනවා. නාසයට දිවට කයට ඔක්කොම මොකද වෙන්නේ? හැඟෙනවා. මේ වෙලාවේ බලන්න ඔය මොකද වෙන්නේ කියලා. ඇස් දෙක අරන් ඉන්නත් වෙන්නේ හැඟෙන එකක්. ඇස් දෙක පියන් ඉන්නත් වෙන්නේ හැඟෙන එකක්. ඔය හැඟීමක් උස්සේ අපි යන්නේ. ඔය හැඟීම එකක් නෙමෙයි ඔක අනිච්චයි. ඉතින් ඇවිදින ගමන් දකින්නකෝ ඔගේ ස්වභාවය. ඇවිදින ගමන් ඇස් දෙක පියා ගන්න ඕනේ නැහැ. මොකද්ද වෙන්නේ කියලා ඇවිදින ගමන් ඇස් දෙක පියා ගත්තේ මත නඩෝරියන් ගල හැපිල වැටේ. ඒ කියන්නේ ඇවිදින ගමන් අර එකයි කියන්නේ අර භාග්‍යතුන් දේශනා කරන එකද භාග්‍යතුන් හද නෙමෙයි. රහතන් වහන්සේ මට මතක නැහැ. මං ඇස්පෙ වුණත් අන්දේක වගේ ජීවත් වෙන්න කියලා. ඒ කියන්නේ ඇස්පෙ වුණත් අන්දේක වගේ ජීවත් වෙනවා කියන්නේ මේ ඇස් පොට්ට කරන් ඉන්නව නෙමෙයි. ඇත්ත දකින්න කියන එක. ඒ කියන්නේ මේ ලෝකේ ඇත්ත පේනවා. යන ගමන් දකින්න මොකද්ද මේ වෙන්නේ කියලා. මේ හිත හට ගන්න දිහා බලන් ඉන්න. හිතක් හිතක් ගානේ මේ වෙනස් වෙන විදිහ බලන් ඉන්න. ඔය එකක් වෙනව නෙමෙයි බලන්න මේ මෙතනින් ලතෙන් යද්දි හිත කොච්චරක් ඇවිල්ලා ගියාද? එහෙනම් මේ හැම එකම එකක් නම් තියේදී එකෙන්ම යන්න එපා. එකෙන් යනව නෙමෙයිනේ. නැකිටි නැකේ හිතකින් ඉඳ ගන්න නැකේ හිතකින් හැරෙන්නේ තව හිතකින් එහෙනම් මේ හිතක් හිතක් ගන්න තනි කරමේ පිඟුතුනි අපි නිච්ච කරගන්න තැන කොයි හරි එක හර එකක් හර නිච්ච වුණා නම් ඉවරයි අනිච්චින් හින්දායි බේරලා ඉන්නේ අපි ඉන්න කැමතිනේ ජීවත් වෙන්න කැමතිනේ හැබැයි ඉඳගෙන ඉන්න ගමන් අපි මොකද කරන්න හදන්නේ ලෝක වෙනස් කරන්න හදනවා ඒ කියන්නේ නිච්ච දේව අනිච්ච දේව නිච්ච කරන්න හදනවා නිච්ච වුණොත් ඉවරයි ජීවත් වෙනම අනිච්චර පින් සිද්ධා ඔහොම ඉන්නේ හිතන්නකෝ ඔබ 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 හිතනවා එක හිතක් දැන් ඒ හිත හිත ෆ්‍රීස් වුණා ආයි ආයි හිතෙන්නේ නැහැ ඒකම ඉන්නේ දැන් ඉන්න පුළුවන් වේද අර පිළිමයක් තිබ්බාගේ තියේ ඇස් වැඩ කරන්නේ නැහැ කන් වැඩ කරන්නේ නැහැ මුකුත් නැහැ ඒ හිත එක හිතයි ඒකම තමයි යන්නේ පුළුවන් දෙහෙම ඉන්නේ වෙනස් වෙන හින්දා ඉන්නේ ඒ කියන්නේ අනිත්‍ය නිසාම තමයි මේ මේ පැවැත්ම තියෙන්නේ ඇත්තටම ඒ නිසා ඇත්ත ස්වභාවය මනසික අරගෙන ඇත්ත ස්වභාවය දකින්න ඇත්ත ස්වභාවය තමයි දුක්ඛ ලක්ෂණයක් තියෙන එකතු වෙන ස්වභාවයක් තියෙනවා හිතක් කියලා කියන්නේ හේතු ටික නිසා එකතු වෙන ස්වභාවයක් තියෙන ඒක ලක්ෂණයක් ඒ ලක්ෂණ නොදන්න නිසා ඒක දුකක් බවට පත් වෙනවා ඒ නිසා හිත එක එක හැල්මේ දුවනවා හිතල බාන බිරු හොඳට හිතල බාන තමා වටා තියෙන තමාගේ ගෙදර තියෙන හැම එකක්ම ওই අයිතිකාරයත් ඔය හිතින් පණගත් දේවල් නෙමෙයිද කියලා ළඟින් තියාගත්තා හිතාගත්තා ළඟින් තියාගත්තා හිතාගත්තා දුරින් තියාගත්තා හිතාගත්තා ඔය හිතාගත්ත ටික නෙමෙයිද කියලා හිතන්න ඇත්තටම අයිතිද දැන් කොලේක ලියනවා ඔප්පුවක තියෙනවා ඔය තියෙන අයිතිත්වයක්ද අකුරු ටිකක්ද අයිතිත්වය කොහෙද තියෙන්නේ ඕංගෝයි හිතේ තියෙන අයිතිත්වය කියන්නේ මේ මොහොතේ හැංගෙන එක හිතලා බලන්නකෝ තියෙන ඔක්කොම දේවල් එකපාරට අයිති කරගන්න පුළුවන්ද දැන් gedera තියෙනවා නම් බඩු ඔක්කොම දැන් ඔක්කොම අයිති නේද ඔය එක එක මතක් කර කර අයිතිත්වය හිතා ගන්නවද නැත්නම් ඔක්කොම එකපාර මතක් වෙලාම තියෙනවද මතක් කර කර දරු තුන් දෙනෙක් ඉන්නවනේ එකෙක් මතක් වෙනවා අනිත් දෙන්නා අමතක කරලා දෙනවා දැන් ඌ මතක් වෙනලාට ඌ අහිති අනිත් වෙලාට අහිති නෑ අනිත් දෙන්නකෝ තුන් දෙනා මතක් කරලා මහත්ය අමතකයි මහත්ය අහිති නෑ ඔය එක එක්කත් අහිති නෑ බලපුවා අයිතිත්වය මොකක්ද අර ආපෙකට අයිතිත්වය පණවන් ඉන්නවා ඒක පුින්වතුනේ ඒකට තමයි අභිසංකරකල කියන්නේ ඒක පුදුම දුකක් පුදුම දුකක් මතක් කරන එක නෙමෙයි ඒ අයිතිත්වය අල්ලන් ඉන්නවා කියන එක ඒකයි ඔය හැංගෙන එකට අයිතිත්වය දුන්නේ මිසක් තියනට අයිතිත්වය දුන්නේ නැහැ තියෙනේම හැම එකක්ම කයක් හේතු නිසා හටගන දේවල් ඒවා හේතු නිසා තමයි හිතට හැංගෙන්නේ මේ ඔක්කොම අනිච්චයි මොනවා කියනවද මන්දා මට තේරෙන්නේ නැහැ ඒක තමයි ටික ටික ඉස්සරට යන් ඒකයි ටික ටික නිකන් හිත දියන් වෙලාවකට නිකන් ඉව ඉන්න ගමන් දාන අරන් වල ඉන්න ගමන් පොඩ්ඩක් නිින්ද යන ගමන් පොඩ්ඩක් හිතලා නිින්ද යන්න පොඩ්ඩක් එද්දි අරමුණක් දැකලා පොඩ්ඩක් හිතලා බලන්න හිත කීයක් වෙනස් වෙනවද කියලා හිතෙන් යන විදිහ බලන් ඉන්න හිතදී හිත අරමුණු ගන්න විදිහ බලන් ඉන්න බලන්න එතකොට තේරේ අනිච්ච ක්‍රියාවලියක තියෙනවා කියලා මේක බලන්න එකම අරමුණේ තියෙනවද රූප ශබ්ද කියන ඇස කන නාසය අරමුණු වෙනස් වෙන වෙනස් ස්වභාවය දකින්න බලන්න වෙනසක් පේරේ තේරේ ඒ අනිච්ච ස්වභාවය තියෙනවා තියෙනකල තමයි ඔක්කොම අහුවෙන්නේ රූපත් තියෙනවා ඔක්කොම නමුත් ඉස්සල් අර වෙනස දකින්නකො මොකක්ද වෙන්නේ කියලා පොඩ පොඩ ගන්න ඕනේ ඉතින් කරගෙන ගියොත් කරගන්න පුළුවන් කරගන්න බලමු නේද කොහොම කොමාරි හොඳයි එහෙනම් හැම දිනාටම මේ රැස්පත් කරගත්තව සීලොම් පුණ්‍යකෝ ශක්තියින්ගේ බලෙන් මේ සම්මා සම්බුසතුම නිවනින්ම සැනසෙන්න හේතු විතර ශාන කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි නිබ්බාන පරම සුඛින් සුපිත්තරට සූපත් වේවා